ත්‍රිවිධරත්නයෙන් අවසරයි. සද්දා බුද්ධ සම්පන්න පින්වතුනි, කාරුණික පින්වතුනි, නැත්නම් ඒක අඩුවක් වගේද? අපි කාරුණික නෑ වගේද? පින්වතුනි, සම්බුද්ධ ශාසනයක් හම්බෙලා, කල්යාණ මිත්‍රයන් පිරිසක් අතර ඉන්නලා හම්බෙලා, අර මං අන්තිමට කියපු කාරුණික මිනිසුන් අතර ඉන්න ලැබෙන එක මහා භාග්‍යයක්. ඒක මම වෙන්න මෙහෙම කියන්නම්. මිනිස්සෙකුට බොහොම පොඩි කාලයක් ජීවිතේ හම්බුනාට පස්සේ, පොඩි කාලේ හම්බෙන්නේ අපි එක දවසක් කතා කරේ කෑම්වෙල් ගන්න කියන්න පුළුවන් නේ, කන ඉන්න දින ගන්න කියන්න පුළුවන් නේ, කන කෑම්වෙල් ගන්න කිය හැකි, ඉන්න දින දින ගන්න කිය හැකි, ඉන්න දින පැය ගන්නත් කිය හැකි, නිදා ගන්න රාත්‍රීන් ගන්නත් ඕනනම් කිය හැකි. බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතන මං හිතන්නේ තව අවුරුදු 50 ජීවත් වෙයි කියලා අදේ ඉඳලා ගොඩ දෙනෙක්. ඒ කියන්නේ දවස් 18,000ක් තව ජීවත් වෙන්න හේතු නැහැ සම්මුතියෙන්. නේද? බොහොම පොඩි කාලයක්. දින 18,000ක් කියන්නේ පැය 104,000ක් ජීවත් වෙන්න ආයුෂ නැහැ. පැය 104,000ක් පැය දවස් නෙමෙයි. නමුත් ඒ කෙසේ වුණත් ඕන් ඔය දේ ඇතුලේ අපට එක දෙයක් වෙනවා. ඒ තමයි අපට මේ හැම දෙයක්ම බොහොම සාමාන්‍යකරණය වෙනවා. හේතුව මනුස්ස ජීවිතයක් අද අපට තේරුණාට හම්බෙලා තියෙන්නේ නිවන් දකින්න කියලා. ඕක ලෝකින්න කෙනකින් හම්බුනොත් එහෙම එයාට හම්බුන නිවන් දකින්න ලෝකෙ දකින්නද? කාලයට පස්සේ ලෝකෙ දකින්න හම්බුණා. ලෝකෙ දකින්නත් ඇවිල්ලා කරන්න තියෙන කරුණු කාරණා කීපයයි. ගොඩ කාලයට පස්සේ කන්න ටිකක් හම්බුණා. ගොඩ කාලයට පස්සේ අඳින්න ඇඳුමක් හම්බුණා. හිසර සෙවණක් හම්බුණා. මිනිස්සෙක් වෙන්න හම්බුණා. ඒක අන්තිමටම තියෙන, නමුත් ඒක මතක නැහැ. ආන්ගේ හම්බුණ මිනිස් ජීවිතේ තමයි අද අපට නිවන් දකින්න හේතු ප්‍රත්‍ය කරගන්න පුළුවන් කියලා අරමුණුලා තියෙන්නේ. ඒ අර කාරුණික පිංගොඳුන්ට කාරුණික කල්‍යාණ මිත්‍රව හම්බුන නිසා. ඒක අනන්ත මහා පිං කඳක ප්‍රතිඵලයක්. ඒ කෙසේ වුණත් පිනත් ගෙවෙනවනේ. පිනත් වැය වෙනවනේ. ඒකත් ඉවර වෙනවනේ. ඒ නිසාද මන්දා සමහරට අපට කාලයක් යද්දී මේ හැමදේම සාමාන්‍යකරණය වෙනවා. ඒකක වචනයක් ඔබට මං කියන්න. මේ වචනේ උදේ මං අහගෙන සාමාන්‍යයෙන් මෙතෙන් හැමෝම 4 විතර වෙද්දි වඩනවා. හාමුදුරුස අනගාරික පිරිස හැමෝම සාමාන්‍ය උල්ට වඩින්නේ 6:00. අද කලින් ටිකක් වඩනවා, නේද? 4 වඩින්නේ. වඩන ගාමට එන ලොකු ස්වාමීන් වහන්සේ නමකුයි පොඩි පුතාලා වයකුයි, ලොකු ස්වාමීන් වහන්සේ නමක් පොඩි පුතාලා වයකට ආවාදය දිදී උට වඩනවා. ඒකත් එක්ක මේ දහම් කරුණ මට ඇදිලා ආවේ. මටත් හිතුණා ඇත්තටම ඒකනි කියලා. ඒක ඇහුවට පස්සේ අපිට මං කිව්වා, මම මේ කියන් ආවේ සාමාන්‍යකරණය වෙනවා හැමදේම. දහමත් ඒ වගේ තමයි. ඔබ මේ දහම් මහන්න ආව නම්, ඔබ සජීවී ධර්මයෙන් අහනවා නම්, ඔබ සීල ශ්‍රාවකා සීල උවසියෙන්නාව නම්, අනගහරික වෙන්නව නම්, හාමුදුරු වෙන්නව නම්, ඒ මට්ටම් වලදී ඒකේ දරුණු ගතිය වැඩි. ගොඩක් පින පරිසන්දිල ඉවරයි. දානයක් දෙන්න හම්බෙන්නේ දානයක් දුන්න හින්දා. හැබැයි දානයක් දෙද්දී ඒ දුන්න පින ගෙවෙනවා. හැබැයි ඒ දෙන දානය ඇතුළත ඊට එහා පිනා තමන් කරගෙන දක්ෂුන් නැත්තම් දානයක් දෙන්න හම්බුන පින ගෙවිලි ඉවරයි. මේක පැත්තක් කිව්වේ. ඒ නිසා ගොඩක් වේගෙන් ගෙවෙනවා. ෆුල් ටයිම් වෙන කට ටික පරිස්සමෙන් ඉන්න ඕනේ. මං කියන්නම් ඇයි කියලා. උන්වහන්සේ කියනවා, මට ඇහෙනවා යා කුටිය ළඟින් දැන් උන්වහන්සේ වඩිනවා. පොඩි කටට කියනවා, පුතේ බුදුහාමුදුරු කියලා තියෙනවානේ කන කැස් බෑවා විසුරෙන් අහස බලන්න හැතාම මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ කියලා. ඉතින් මං මට හිතුණා, ඉතින් ඕ උනේ, ඉතින් ඒක සාමාන්‍යයි, ඉතින් කියලා තියෙනවා ඉතින්. දැන් ඔබ දන්නේ නැද්ද ඒක? දැන් ඔබට ওই මනුස්ස ජීවිතේ හම්බෙලා තියෙන්නේ කණ කැස් බව විසුරෙන් අහස බලන්න නැහැ තරම් දුර්ලභව කියලා අහලා දිනව නේද? ඒක සාමාන්‍යයිනේ. ඒක මොකද්ද? දන්නවා. ඉතින් අපි දන්නවා. හැබැයි ඔක මුලින්ම අහපු දවසයි ඔක මුලින්ම අහපු දවසේ ෆීල් වුණ විදිහයි අද ෆීල් වෙන විදිහ කොහොමද? අද නිකන් ඕක මුලින්ම අර්ථ ධම්ම දාලා නිරුක්තිත් දාලා වුණනම් කියද්දි කොහොමද දැනුනේ? අම්මේ මෙච්චර දුර්ලභද? දැන් එහෙම හැගෙනවද? දැන් නිකන් ඒක නිකන් දැන් දැන් නිකන් අර වචන ගොඩේ ශබ්ද කෝෂේ එක වචනයක් විතරයි. එක ඒ නාම ගොත් ඇක්සස් කරන එක එක පොයින්ට් එකක් විතරයි ඒක. ඉතින් මටත් හැඟුණ හැම තමයි කියද්දි. ඉතින් ඔහුනේ ඉතින් ඒකනේ. මං හිතුවා මුන්වහන්සේ සමඩේ පුතලා දන්නේ නැතිත් දන්නේ නැහැ. දන්නේ නැතුව හින්දාත් දන්නේ නැහැ නේ එහෙම කියන්නේ. අලුතෙන් ආපු දරුවෝ ටිකක් දන්නේ නැනේ. මට දැන් ඇහෙනවා, මට පේන්නේ නැහැ. ඒ වෙලාවේ ඇහෙනවා. කීකී උඩට වඩනවා. තව ටික කියද්දි උන්වහන්සේ කියනවා, පුතේ ඕක කොච්චර දුර්ලභද? ඉතින් මටත් හිතුණා ඉතින් ඇත්තනේ දුර්ලභයිනේ. ඊවස් උන්වහන්සේ කියනවා, එලා තමයි මට ටිකක් හීන්දාඩි දැම්මේ. කොච්චර දුර්ලභද කියවනම් පුතේ, මේ වෙලා තියෙන්නේ විය නොහැක්කක්. මේ වෙලා තියෙන්නේ විය නොහැක්කක්. සම්බුද්ධ ශාසනයක් ගැන නෙමෙයි කියන්නේ. සිල් ගන්න හම්බුණයක් ගැන නෙමෙයි කියන්නේ. මනුස්ස ජීවිතය ගැන. අවුරුදු 100කට පාරක් කණ කැස් බෑග් ඉහළට එනවා. අර වියත අර හරට්ට බඳින ආන්ගේ නගුල කියන එක ගෙවෙන්න ඕන. ඒ විය ගහ පැලෙන්න ඕන. ඒ පැයිලා ඒ දෙකම යම් දවසක මුහුදට ගහන් යන්න ඕන. එදා 15ක පොය දවසක හඳ මෝදුවලා තියෙන්න ඕන. අවුරුදු 100කට වතාවක් අර කණ 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 කැස් බෑව ඉහළට එන්න ඕන. ඒ මොහොතට පොය දවසකුත් වෙන්න ඕන. අර ලී දෙකකට ගැටෙන්න ඕන. ඒ ලීයක් සාමාන්‍යයෙන් ඔබ දන්නවත් දන්න හරට්ට 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 කරට බඳින එක සාමාන්‍ය ලේසියට ගෙවෙන්නේ නැහැ ඒක. එහ කැඩිලා ඒක මුහුදට දාන්නේ, ඇලට දාන්නේ, දාන්නේ නියරක් උරට. ওই දෙකම ගහන් යන්නත් ඕන, දිරන්නත් බෑ. ඒ දෙකම මුහුදේ හම්බෙන්නත් ඕන. ඒ වෙද්දි අවුරුදු 99 දවස් 90 ආපු කෙනෙක් වෙන්නත් බෑ. අවුරුදු 100කට වතාවක්ම කණකැස් බෑග් ඉහළට එන්නත් ඕන. ඒ මොහොතට රාත්‍රියක් වෙන්නත් ඕන. අවුරුදු අහස වෙන්නත් ඕන. ඊටත් වැඩිය දුර්ලභයි කියනවා මිනිස්සෙක් වෙන එක. උන්වහස කියනවා, පුතේ මේ විය නොහැක්කක් නෙවලා තියෙන්නේ. ඔය වෙලා තියෙන විය නොහැක්කක් දැන් චුට්ටක් ෆීල් වුණා නේද? ගණන් ගන්න එපා, තාම පය බහෙන් අමතගෙන. දැන් නිකන් දෙනවනේ ඕගොලු විය නොහැක්කක් නේ ඇත්තනේ නම් අපි හඳුර විය නොහැක්කක් නේ වෙලා තියෙන්නේ. බය වෙන්න එපා, දවල් දාන්නට කලින් ඔය ප්‍රශ්න විසඳනවා. ඔන්නෝමයි මේක හම්බුනේ. ඕක ඇතුලේ සම්බුද්ධ ශාසනයක් හම්බෙලා, ඒ සම්බුද්ධ ශාසනේ බණ අහන්න හම්බෙලා, ආන් ඒ බණ තේරිලා, දහමේ නියැලෙන්න හිතිලා, නිවනට හිත තියලා, නිවන වෙනුවෙන් කැප වෙන්න හම්බෙනවා කියන එක. මිනිස්සෙක් වුණා, ඊට පස්සේ බෞද්ධයෙක් වුණා, බණ ඇහුණා. බණ ඇහිලා නොවන කට්ටිය කොච්චර ඉන්නවද? බණ නැහෙන කට්ටිය කොච්චර ඉන්නවද බෞද්ධ අතර? බලන්න හපු ගමන අද නිකන් අපට මොකද්ද? කොහොමද නිකන් ඒක? මේක මොකද්ද? එහෙම නේ දැනෙන්නේ නිකන්. තියුදුනේ එක තමයි හැටි. දින ගානකට, පැය ගානකට, විනාඩි ගානකට, කෑම්වෙල් ගානකට, රාත්‍රීන් ගානකට, අවුරුදු ගානකට හම්බුන ජීවිතය ඇතුලේ මෙච්චර වටිනා කාරණයක් අපට නෝමල් වෙනවා. බුදුහාම දේශනා කරන්නේ හිස ගිනි ගත්තේ එගින්නවන්න මේ ධම්මගේ හැසිරෙන කියලා. දහම අද අපට එක එක පැතිවලට ඩ්‍රයිව් වෙනවා සමාජයට. අනිච්ච කියන වචනේ මුලින් ඇහුණු දවස් වගේද අද? අර කතාව මුලින් ඇහුණු වගේද අද? එදත් අපි ලෝකේ හඹාගෙන ගියා, අදත් සමාජයට අපි එකක් හඹා නැති. මොකද්ද? දහම. අහිමි වෙන්න තැන් නම් කෝටියයි නෙමේ, අනන්තයයි. අහිමි වෙන්න තැන් නම් අනන්තයයි, හිමි වෙන්න තියෙන දශම ගාණයි. ආගේ හිමි අහිමි කරගන්න එපා. ගොඩාක් ළඟටයි ලහිමුණොත් එහෙම ගොඩක් පව්. ඈතින් ඉන්න කෙනෙකුට යමක් අහිමි වෙන එකයි දිනන්න ඔන්න මෙන්න තියලිවරලා ඒක අහිමි වෙන එක අතර බලපුවාම එච්චර දුරක් ඇවිල්ලා අහිමි වුණාම ආය යන්න තිනවා මුලටම. සාමාන්‍යකරණය වෙන දෙන්න එපා. ඇහුන නැති දේවල් අතර නැහුනම දේ තමයි දැහින්නේ. නමුත් ඒ දේ තමයි අපට නෝමල් වෙලා තියෙන්නේ. අහිමි වෙයි. එදාට කියන්න එපා අහිමි වෙන්න එපා බොඩ පවුපිරේ කියලා. පවු නෙමෙයි හොඳටම පවු. මිනිස්සු කියනවා නේද අහිමි වෙන්න එපා බොඩ පවුපිරේ. පවුපිරෙන්නේ නැහැ. අහිමි වුණා කියලා. දුක හිතෙයි. පරිස්සමින් මා ඇතුළු ඔබ අපි හැමෝටම මේ කියාගන්නේ. ඒ නිසා ජීවත් වෙන දින පැය ගාන දින ගාන අවුරුදු ගාන පරිස්සමෙන් ගෙවා ගන්න ඕනේ. ගොඩ කාලෙට පස්සේ මට මේ වචනේ අහන්න හම්බුනේ මොකද අපි මේ දවස්වල හතර පහ ගැන කතා කරන්නේ මිනිස් ජීවිතේ මේ මොකද දුර්ලභත්වය ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ මොකද්ද? අනිච්ච දුක් අනත්ත ජාතිය විපාකයයි ආහාරයයි එක නිබ්බත් වෙන මොකද්ද රූපය? ඔය හිතන් ඉන්න රූපේ වෙලා තියෙන දේ දන්නවද? වෙන දේ දන්නවද? ඒකයි දහම් පිටිපස්සේ හඹා යන්න ඕන. ඒ මට්ටමට අවබෝධය ස්ථාරලා තියෙන්න ඕන. ඒ මට්ටම අවබෝධයට පත් වෙන්න ඕන. නැත්තම් උඩින් ගහගෙන ගිහිල්ලා වැටෙනවා. වැටුණට පස්සේ ආය පාරක් හිටපු තැනම තමයි. සමහරට ඔබ පහු කරන් ආපු ඔබේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා උඩ ඉස්සර වෙයි. ආය පාරක් පිටිපස්සේ වැටුණත් තියෙනවා. තරංගයක් ගැන නෙමෙයි කතා කරේ, පැරදුමක් ගැන. මිස්සුනොත් ඒ නිසා අපමාදේන සම්පාදේත තමා හුදෙක් වචනයකින් එහා ගිය ලොකු අරුතක් එක් කරපු ලොකු හැඟීමක් කැටි කරපු අවබෝධයකට මුලක් තියෙන කතාවක් අපමාදේන සම්පාදේත. හොඳයි, ඒ උදේ ඇහුණ කාරණකෙක් කියේ. දැන් අර ඉස්සර තරම් ෆීල් එක නැහැ නේද? අම්මෝ වෙන්න බැරිදද? දැන් අඩුනවා නේද? ඔය එන්නේ ටික ටික. දවල් දාන්නේ පස්සේ ගෙදර යද්දි කොහොමත් නැහැ. ඒකයි බය වෙන්න ඕනේ නැහැ, ප්‍රශ්නයක් නැහැ, පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ කියන්නේ බයේ ඇඟ ගැහි ගැහි ඉන්න කියලා නෑ නෑ. සිහිය උපදින්නේ නැහැ. බුදුහාම දේශනා කරනවා එක තැනක පින්වත් මහන්නේ, මේ ලෝක සත්වයාට මරණ අනුස්සතිය වැඩුන්නේ නැත්තම් අප්‍රමාදී වෙන්න හිතෙන්නේ නැහැ කියලා. තමන් මැරෙන කෙනෙක් කියලා තමන්ට අරමුණු වෙන්නේ නැත්තම් අප්‍රමාදී වෙන්න හිතෙන්නේ නැහැ කියලා. ඒකයි මරණය කියන එක තමයි පිළිගන්න අකමැතිම දේ. පිළි අරම්ම තියෙන දේ ඉන්න. සසරක් පුරා හිටියා තවත් ඉන්න එක තමයි පිළි අරන් තියෙන්නේ. ඒක තමයි පිළි බිඟු වෙලා තියෙන්නේ. ඒක තමයි පිළි අරන් තියෙන්නේ. පිළිගන්න අකමැති තමා මරණය කියන්නේ මෙතනින් අයින් වෙයි කියන එක. ඒකට ලෑස්ති නෑ. ඒ වුණත් ඒකට ලෑස්ති වෙන්න වෙනවා. ඒකට සරණ ත්‍රිරත්නේ විතරයි. ඉතින් ඒ සරණ හදාගන්න ඕන. මම අර සාමාන්‍යකරණේ වෙනවා කියන එකත් එක්ක පොඩි කරුණ කිහිපයක් කියන්නම්. ටක් ටක් ගාලා අපිට දහම් කරුණ දෙතිය කතා කරගන්න. පින්දුනේ මංගේ පින ගෙවෙනවා කියලා. අද ඇවිල්ලා ඔබට අද දවසේ හරියට දවස කලබනාකරණය කරගන්න බැරුණොත් දවස හරියට ප්‍රයෝජනට ගන්න බැරුණොත් එහෙම අද දවසේ පින ගෙවිලා. එතකොට බණක් අහන්න සීලයක් රකින්න ධනක් දෙන්න තිබ්බ පින ගෙවුණා. හැබැයි ඒ මට්ටමටවත් අඩු ගානේ අර 50ට 50වත් හිලව් කරගන්න බැරුණොත් එහෙම ඊට අඩු මට්ටමී තමයි ඊළඟ කොටස තියෙන්නේ. අඩුම ගානේ අපි කියන්නේ ජාමෙ බේර ගන්න කියලා. ඒ මට්ටමින්වත් ඉන්න කරන්න දෙයක් නැහැ මම මේ කියන්නේ කරුණු ටික. ඒ නිසා අති භයානකම දේ තමයි පින්වතුනේ දහම කියන එක. දහමට තියෙන ගෞරවය, දහම සම්බන්ධයෙන් තියෙන තමාගේ ආංගේ ගරුත්වය අඩු වෙනවා කියන එක. ඒක වෙනවා තේරෙන්නේ නැහැ. ඒක නොවෙන්න පටන් ගන්නෙ, ඒක නොවීම ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිපත් වීමත් එක්ක. සද්ධානුසාරී වේවා ධම්මානුසාරී වේවා කලණ මිත්‍ර ඇහිමුනොත් එහෙම අහිමි වෙන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨියටපත් වුණා නම් එතනින් පස්සේ ඒක වෙන්නේ නැහැ. අඩුවලා තියෙන්න පුළුවන් නමුත් වෙන්නේ නැහැ. නමුත් අතනදී නැති වෙන්න පුළුවන්. සම්මාදී සෝතාපන්නක මාර්ගයේ ඉන්න කෙනා සමායට සද්ධානුසාරී ධම්මානුසාරී ඉන්න කෙනා සමායට මෙල්ල හතර අපයන්න පුළුවන්. මම නෙමෙයි දේශ නගර මුතුරා යන වහන්සේ. ගැරන්ටි එකක් දෙන්න බෑ. සෝතාපන්න වෙද්දී මසුරුකම් පහක් දුරු වෙනවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය, ආවාස මච්චරිය, වන්න මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය, තව එකක් තියෙන මට මතක නැහැ. ආවාස මච්චරිය, ධම්ම මච්චරිය, කුල මච්චරිය, වර්ණ මච්චරිය, තව මොකක් හරි පහක් කොහම හරි දුර වෙනවා. ඒකේ අනික ධන මච්චරිය. එතකොට ඕකේ ධනේ කියන එක, ඕකේ වර්ණ මච්චරිය කියන එකයි ධම මච්චරිය කියනවා පැහැදිලි කරලා දෙන්න. ආවාස මච්චරිය කියලා දන්නවා තමන්ට තියෙන දේවල් සම්බන්ධයෙන් ඉඩ කඩන් යානවන ඔස් සම්බන්ධයෙන් එයා ඉදිමිලා ඉන්නේ. ධනය සම්බන්ධිමිලා ඉන්නේ. එහෙම වස්තුව සම්බන්ධිමිලා ඉන්නේ. වර්ණය කියන්නේ පාට නෙමෙයි. මම හරි නිරෝගී, ඒ වගේද මේ කට්ටිය? මම ආරෝග්‍ය පරමාලාභා වෙලා ඉන්නේ. හොස්පිටල් ගහලා දිනන ආරෝග්‍ය පරමාලාභා කියලා. ඕකේ අර්ථයයි දහම් අර්ථය දෙක අබ්බ අපට චුට්ටක් හරි තේරලා දිනේ. ආ. ඒ කියන්නේ එයා ඒ කෙනා මම නිරෝගී කෙනෙක්. මම බොහොම සෞඛ්‍ය සම්පන්න කෙනෙක්. ඒ වගේම මම අනිත් අය වගේ නෙමෙයි මම මෙහෙම කෙනෙක් කියලා හිත හැංගෙන්නේ. ආන්ගේ දුරු වෙනවා. ඒක නම් සාමාන්‍ය කන්නේ. දැන්ට බලපුවාම ඔකේ දරුණුම එක තමයි ධම්ම මච්චරිය. තමන් මාර්ගපාල ලබලා නැති කියලා දැනගන්න පුළුවන් දේවල්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේවල් ඈ. මසුරුකම දහමට දෙන මසුරුකම මොකද්ද? මම නම් මාර්ගඵල ලැබලා මේ කට්ටියේ වගේද? අපි කට්ටිය මාර්ගඵල ලැබපු කට්ටිය මේ කට්ටිය නෑ එහෙම නෙමෙයි. මම මාර්ගඵල ලැබලින්නේ පොඩ්ඩක් අඟවන්න ඕන. මොකක්ද අඟවන්නේ? කාව දඟවන්නේ? මොකක්ද අඟවන්නේ? කවුරු ගැනද කියන්නේ? අනුකම්පාවෙන් හෝ මහා පාරමිතාක ප්‍රතිඵලයක් වශයෙන් කියනක් ගන්නේ මම මේ කියන්නේ. දහමේ යද්දී විශේෂයෙන්ම උපාසක උපාසිකා පිළිසර වෙන දේවල්. මම නම් දැන් මාර්ගඵල ලැබුවා. මං දැන් ලබලා ඉන්නේ. ඒක පොඩ්ඩක් අනිත් කට්ටිය මාත් කියන කට්ටිය පොඩ්ඩක් දැනගන්නත් ඕනේ. අඟවන්න හිතෙනවා. ඒ වගේම තමයි මම මේ දහම් කරුණු ටික දන්නවා. මේක කීවොත් ඒ කට්ටියත් එක දැනගන්නවා. එතකොට එයයි මායි සමයි. එහෙම වෙන්න බෑ. ඒක හංගලා තියන්න ඕනේ. වෙනවද බලන්න? ෆුල් ටයිම්, හාෆ් ටයිම්, ෂෝට් ටයිම් ඔක්කොම වෙන කට්ටිය කියන්නේ. මේ දහම් කරුණු ටික මට වුණා, මේක තේරුණා, මේක හරියටම හරි මම ගුරුරත් එක්ක කතා කරලා ක්ලියර් කරගත්තා. මේක කිව්වොත් එහෙම අනිත් කට්ටිය මේක දැනගන්නවා. එතකොට මට කියන්න පොයින්ට් එකක් නැහැ. එතකොට ඒ කට්ටිය කියන එක මම කියලා ගැලපෙන්නේ නැහැ නිකන්. එහෙනම් මං අලුත් දෙයක් කියන්න ඕනේ. නොදන්න දෙයක් කියන්න. ඒ නිසා මේක හංගන් ඉන්න ඕනේ. ඇයියේ මං අහවල් මාර්ගඵල ඉන්නේ මේ කට්ටිය එහෙම නෑ. හොඳටම පෙරදීලා. කාලයක් යද්දි දහම හිතෙනවා. හිතට වෙන්නේ හිතෙන එකනේ පින්වතුනි. හිතට වෙන්නේ හිතෙන එක. කරන්න දෙයක් නෑ ඉතින්. විපාකයක් බැස්සට පස්සේ ආහාර එකතුනා නම් නිබ්බත්ති වෙනවා. හිතේන කරන්න දෙයක් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකත් එක්ක ඉස්සරට යන්න හදන එක. පරිස්සම් වෙන්න ඕනේ. හිතෙනවා මට මේ අවබෝධුන දහම් කරුණ ස්වයම්බුත් ඥාණයට අවබෝධුන කියලා සමහරට. කාටවත් තේරුන්නේ නැහැ මට තමයි ඒක තේරුන්නේ. පිංගුදනේ මේවා හරි අහිංසක දේවල්. මේවා මේ මේවණේ හරි අමුතු, හරි රළු, හරි දැඩි නිකන් එහෙම එහෙම නෙමෙයි. ඔතන කෙනෙක් නැණි හිතක් නේ තියෙන්නේ. මිනිස්සෙක් නැ ඉන්නේ හිතක් තියෙන්නේ හිතක්. ඒවා බොහොම අහිංසක දේවල්. ඔබට මම මාර්ගඵලලාභික හිතන එක සාමාන්‍යයි. දහමක් තේරෙද්දි මේ කාටවත් තේරුන්නේ නැහැ මට තමතුල එහෙම හිතන එක සාමාන්‍යයි. හිතන එක නවත්තන්න පුළුවන්ද? එහෙනම් අසංය වෙන්න ඕනේ. හිතන එක නවත්ත ගන්න නම් ඒ වැඩ බය වෙන්න එපා. එහෙම හිතනකල අයියෝ මං එහෙම නැහැ. එහෙම හිතන්නේ එහෙම හිතන්න එපා. ඉතින් සෝතාපන්න කෙනෙකුට හිතනවා මං සෝතාපන්න නැද්ද කියලා. එයා ඒ කට්ටියත් කන්ෆර්ම් කරගන්න හතර පහස් පාර බුදුහාමුදුරන් අහපුල අවස්ථාව තියෙනවා. බුදුහාමුදුරු කියත් පිළිගත නැති අවස්ථාව තියෙනවා. අර හොඳම උදාහරණ ශාක්‍ය වංශිකයන්ගේ අන්තිම රජුරු මහානාම රජතුමා. අන්තිමටම තුන් පාරක් ඉරපස්සේ පිළිගත්තේ. තුන්වෙනි පාර ටිකක් දැඩිව කිව්වේ. ඊට පස්සේ තමයි පිළිගත්තේ. ආ එහෙම ඇති කියලා. එහෙම තමයි. ඔබට මම මාර්ගඵලලාභික හිතන එක සාමාන්‍යයි. දහම යද්දී ඒ දහම් ප්‍රීතියත් එක්ක කෙලෙස් වල යම් යම් යටපත් වීම එක්ක හිතට නැගෙන ප්‍රීසුක එක්ක ප්‍රසාදේ එක්ක දහම් ප්‍රීතියක එහෙම හිතෙනවා. ඒ කිසි වරදක් නැහැ. එහෙම හිතුණා කියලා කිසි වරදක් නැහැ. ඒකට බය වෙන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඉතින් එහා දෙයක් ගැන හිතන දේ ලෝකෙට පෙන්වනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අපිට ඒක හරියටම කියන්න බෑ. හරියටම කියන්න බෑ. ඒක දන්නේ කවුද? තමන්ගේ හිත. එහා පැත්තට කියලා එහා කෙනාට කියලා ඒක බලාපොරොත්තු වෙනවා නම් තමයි මොකද දෙයක්. බලාපොරොත්තු සහගතව නම් කියන්නේ අඩුම ගානේ පොඩ්ඩක් උස්ස ගැනීම පිස නම් කියන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි. මනස තමයි හැම වෙලටම පූර්ව වෙන්නේ. මේ මූලික වෙන්නේ. තම තමන් හිතට තට්ටු කරලා බලන්න ඕනේ. මම මේ මෙතන ඉන්න පිරිස ගැන කතා කරන්නේ, එළියේ ඉන්න පිරිස ගැන කතා කරන්නේ නැහැ. මේ මෙතන ඉන්න පිරිසක්, මේ අපිත් එක්ක හැමදාම ඉන්න පිරිසක්, මේ හැමදාම එන පිරිසක්. මොකද එහෙම වෙන්න හේතු තියෙනවා. අපි මේ අපි ධර්ම සාකච්ඡා කතා කරන දේවල් බය වෙන්න ඕනේ. එහෙම හිතුණත් නෙමෙයි. එහෙම පෙන්ලා අනිත් අයගෙන් වෙන් වෙලා වෙන් කරගන්න බැරි ලෝකේ තමන් වෙන් වෙලා ඉන්න හදනවා නම් ඉන්නකනේ ප්‍රශ්නේ. වෙන් වෙලා සෝතාපන්නෙක් ඉන්න හදනවා නම් මාර්ගඵලලා බිකින හදනවා නම් ගොඩ බය වෙන්න ඕනේ. ඒකයි බුදුරජාන් වහන්සේ අර කරුණු පහ පෙන්ලා තියෙන්නේ. ඒ පහ සෝතාපන්න දුරු වෙනවා. 100%ක් නෙමෙයි යම් මට්ටමකට. සමහර හිතෙන්නේ නැහැ මේක මං ගුරුරුගෙන් අහගත් දෙයක්. ඒකත් එක්ක මට අවබෝධ වුණ එක. සමහර හිතන්නේ මේ තමන්ටම මේක අවබෝධ වුණා. මම්ම තමයි මේක හොයාගත්තේ. බුදු වගේ හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. ඒ හිතන එකේ නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ ඉන්න හදන එකේ. ඉන්න හදන එක කොහොමද ප්‍රශ්නයක් බව හැමෝම දන්නවන්නේ. දැන් මේ විදිහට කියාන කෙනද්දි ඉන්නවා කියන එක කොහොම ප්‍රශ්නයක් බව දන්නවනේ. ඉන්න බැරි එකෙක් නෙමෙයි ඉන්න හදන්නේ. පරිස්සමෙන්. සම්බුදු සාසන කීයක් අපට ඔහොම අහිමි වෙන්නේ නැද්ද? හොඳම උදාහරණේ පෝටල. හිතන් හිටි අනාගාමී කියලා යා. සෝතාපන්නත් නැන් තියෙන බැරිණ. කිසිම කෙනෙක් අන්තිම උන කර්මස්ථානයක් දෙන්න දහමක් කියන්න කැමති වෙන්නේ නැහැ. ඇයි හැමෝම ගෝලියෝ? ආචාර්යන වහන්සේ කොහොමද අපි උදව් කරන්නේ? එහෙම නිතුනේ. ගෝලෙයින්ට අන්තිම අර සත්තවුරු සාමර රහතන් වහන්සේ තමයි ඉදිරිපත් උනේ. පිඟුදිනේ මේ සාසනයේ සමහර වෙන දේවල් ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. ඒවා සුලභ දේවල් සම්බුත් සාතුනට සාපේක්ෂව. ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. ඒවා බොහොම සුලභ දේවල් ජීවිතයට සාපේක්ෂව නෙමෙයි. මීට කලින් හම්බුණ සම්බුත් සාතුනට සාපේක්ෂව. ඇයි ඒ විපාකයක්මයි මේ ඉන්නේ. හිස්ටරි රිපීට් වෙනවා හැම වෙලාවෙම. ඒ නිසා පුළුවන් තරම් දහමත් එක්ක ඉන්න හිතන් ඉන්න හැමතැනම දන්න දැනගන්න එක ප්‍රශ්නයක් කියලා. බින්දුනි මෙහෙම වෙනවා. ඒකයි ඒක මුලින් වෙන්නේ නැහැ. දවසින් දෙකෙන් වෙන්නේ නැහැ. කාලයක් යදි පින ගෙවෙද්දි එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ලොකු අපරාධයක්. හැබැයි මාර්ගඵලලාභීක වගේ හිත හිතාගෙන රහතන් වහන්සේ නමක් වගේ හිතාගෙන කටයුතු කරන එක හොඳයි. එතකොට පවට පවට බය වෙනවා, පවට ලැජ්ජා වෙනවා, හැමදේම කරනවා බොහොම සීලයේ කික්මන. ඒක හොඳයි. මොකද ඒ සීලය අද බුදුහාම දේශනා කරන සිල් ගත්තට පස්සේ රහතුන්ගේ සීලයක් අඩු ගානේ පොය හතරක්වත් රකින්න කියලා ගිහියන්ට කියලා තියෙනවානේ. ඒක හරි වටිනවා. ඒ සීලයෙන් හික්මෙන්නේ මේ. හික්මෙන් උත්සාහ කරන්නේ. ඒක වටිනවා. ඒකේ ඉන්න හදන එකත් කමක් නැහැ කියමුකෝ. හැබැයි ඉන්න එක ප්‍රශ්නයක් බව දැනගෙන ලෝකයේත් එක්ක ඉන්න හදන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා එතනින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි. ඒ වගේම තමයි. තව කාරණා තියෙනවා. ඊට පස්සේ දෙන්න පුළුවන් අපි මේ කරන එක හරිද? අරකද හරි මේකද හරි? අර කියන කොටසද හරි, අරහාඳුරු කියන කොටසද හරි, මේ හාඳුරු කියන කොටසද හරි? ඒක නෙමෙයිනේ මේක. ඒක තමයි. ඒක නෙමෙයි මේක. මේක වෙන එකක්. එහෙම වෙන්න පුළුවන්. ඒක එසේමයි. 84,000 ධර්මස්කන්ධේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එකට කැටි වුණාට උදාහරණ උපමා විස්තර කරපු විදිහ එකයිද? නෑනේ. ඔබ ධම්මසප්පයන් සූත්‍රයේ දිහා බලාගෙන ඇයි සජ්ජිමන් සූත්‍රය හැමුන්නේ නැති කියලා හෙව්වොත් එහෙම? එහෙමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අරකද හරි මේකද හරි කිය කී කාලය යනවා. ඒ ගෙවෙන්නේ අර මං කියපු දින ගාණෙන් දින, පැය ගාණෙන් පැය, අවුරුදු ගාණෙන් අවුරුදු, මාස ගාණෙන් මාස. ඒකේ වෙන සම්බුත් සාධනේ. ඒකත් මීට කලින් උන දේවල්. අරකද හරි මේකද හරි, අරකද හරි මේකද හරි කියන්න කලින් තමන්ට වෙලා තියෙන දේ දැක්කනම් තමන්ට තේරෙයි මේක හරි කියලා. ඔබ ආද මෙතෙන්න මේ දුරක් ආවේ හරි හින්දද වැරදි හින්දද? ඔබේ හිතේ රාගයේ ද්වේෂයේ මෝහයේ යම් මට අඩු වෙලා තියෙන්නේ. විතරාගී විද්දෝසී විත මොහිගුණට පත් වෙලා තියෙන්නේ. හිතේ මහා සැනසීමක් තියෙන්නේ. ඒක හරි හින්දද මේක හරි හින්දද? ආ ප්‍රතිපදාව හෙවත් ආපු ගමන හරි හින්දද? එහෙනම් ඔය තියෙන සාක්කේ. ඔය තියෙන සාක්කේ. එහෙනම් අරකද හරි මේකද හරි නෙමේ. ඔය තියෙන්නේ සාක්කේ. කාලේ යන දේවල් එක්කෝ අර විදිහට හිතාගෙන යනවා. නැත්තම් තර්ක කර කර යනවා. එහෙම නැත්තම් තා මොනවා හරි කර කර යනවා. නැත්තම් තමර කී කියනවා. ඕ වගේ අහිම මයක මුලින්ම කිවි අහිම වෙන්න තියෙනවා හේතු අනන්තයක්. ජීවිතේ නෙමේ, සම්බුදු සාසනෙත් නෙමේ, මේ ෂණ සම්පත්තිය අහිම වෙන්න හේතු අනන්තයක් තියෙනවා. හේතුව අපි පින්ම නෙමේ කරේ සසර, වැඩිම කරේ පව්. ඒකයි මුලින්ම අපි ආර උපවාද අපවාද කමා කළ පටන් ගත්තේ. ඒ නිසා මේක බොහොම පරිස්සමෙන් රැක ගන්න. තමන්ට යම් අකුසලයක් ආවොත් ඒක සමාදම් කරන්න එපා. අර YouTube වල අනම්මනම් අර සමාදම්න කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙන්නේ. හැමෝම සමාදම්න පිනක් හෝ පවක් ඉල්ලන් කනවනේ. සබාදායම වදකීක් වෙනවනේ. කෙනෙක්ගේ හිතට අකුසලයක් අකුසල විතක්කයක් බහිනවා. ඒක තව කෙනෙකුට කියනවා. ඒ කියන කෙනයි අහන කෙනාටයි කර්ම මොකක් හරි සසරේ ගනුදෙනුවක් තියෙනවා මේ පිය වෙනවා. ඔකට පයින්න කෙනෙක් මැදින්. එයා ඒක අනුමෝදන් වෙනවනේ. හිතන්නකෝ කාට හරි බැනලා, කවුරු හරි විසින් කාට හරි බැනලා වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් ඔය කවුරු හරි බලනවනේ. බලන කෙනා බැනමු කෙනාට බැනපු කෙනාට අදාළත් නැහැ. බයින කෙනාට අදාළත් නැහැ. අර කෙනා මැදින් ඇවිල්ලා අරකට එකතු වෙනවා. සෝබාදහාමේ වද කියවුණා. අපරාධය අනුමෝදනාව. කවුරු හරි එක්ක මොකක් හරි කතාවක් කියනවා. අපිත් ඒකට කියනවා. කියලා අර එක සිටු කුමාරයෙක් සර්කස් ගහලා මන්තිමඩම කරගත්ත පිනකින් දරහත් උනේ. අපි කොවලල කලින් කතා කරේ. අර දම්පදේ ගාතාවකුත් තියෙන. පරිස්සමෙන්. බොහොම පරිස්සමෙන්. තමා තමාට චෝදනා කරගන්න, තමා තමා දිහා බලන්න. එතකොට වැරද්ද එළියේ නෙවෙයි බා පේන්න පටන් ගනී. අර අත්තනා චෝදයත්තානම් පටිමාසේ තත්තනම් සෝවත්ත ගුත්තෝ සතිමා සුකම් බිකු විහසිල බික්කු වගේ දෙමුද ගාතාවක් තියෙනවා. අත්තනා චෝදයත්තානම් තමා තමාට චෝදනා කරගන්න. ඒ කියන්නේ තමා තමාට බැනගන්න කියන එක නෙමෙයි. වැරද්ද තමයි දකින්න. පටිමාසේ තත්තනම් සෝවත්ත ගුත්තෝ සතිමා බේන් ආන්ගේ සිහියෙන් ආන් එහෙම සිහියෙන් ඉන්න භික්ෂුව බොහොම සුවයෙන් වාසය කරන කියලා බුදුහාම දේශනා කරනවා. සුකා බික්කු විහාසිතී විහරණය කරනවා සුවෙන්. කොහොමද සුවෙන් විහරණය කරන්න පුළුවන්? ලෝකෙට බැන බැනද තමන්ගේ අඩුපාඩු තමන්ගේ හිතට පෙන්න පෙන්නද සුවසේ විහරණය කරන්න පුළුවන් වෙන්නේ? දහම දැක දැකද ලෝකෙට බැන බැනද? ලෝකෙට බැන බැන නේද? ඒකයි කියන්නේ අත්තනා චෝදයත්තානං පටිමාසේත අත්තනං. තමා දෙස බලන්න. ලෝකෙට ඇඟිල්ලක් දික් වෙද්දී ඒ ඇඟිල්ල දුක්නේ තමා මූලික කරන බල බල දකින්න. ඒ නිසා තමාන්ගේ පින් හෝ පව් පින්නම් කමන්නේ පව් අනුමෝදනා ලෝකෙට කරන්න එපා. පින්වතුනි ලොකු පිරිසක් නිවන් දකින්න ලං වෙනවා කියන්නේ ලොකු ගණුදෙනු ගොඩක් පිරෙන තැනක්. ඒක හොඳම උදාහරණේ දේවදත්තේ කතාවේ නිවන් දකින්න පින් තියෙන හාමුදුරු 500කට යන්න හිතුණනේ. එදා බුදුරජාණන් වහන්සේ එක දිවසින් දැකලා සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේලාට පින් සිද්ධ වෙන්න ගිහින් බේරාගෙන ආවේ නැත්තම් ඒකන කවුරුත් දන්නේ නැහනේ. බුදුන් ඉදිරියේ මහා පාරමීදම් ඉදිරියේ 80 මහා ශ්‍රාවකයන් ඉදිරියේ බුදුන් ජීවමාන සමයේ එහෙම දේවල් වූ බව සත්‍යක් නම් ඒසේ වූයේ නම් ආදේශේ නොවුනොත් නේද පුදුමයි. පරිස්සමෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරුත් හරි කවුරුත් වැරදි නෙමේ. කොහොමත් තමන් හරි කියලා හිතනවා නම් එතන තමයි වැරදි ලොකුම වැරද්ද තියෙන්නේ. තමන් වැරදි. ඒ කියන්නේ තමන් වැරදි කියන එක හරිද නැහැ. තමන් වැරදි කිව්වත් තමන් හරි කිව්වත් තමන් කියලා කෙනෙක් තමන්ට ඉන්නව නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ආන් ඒක නසන්න ඕන. ඒ නිසා ළඟින් ඇසුරු කරද්දී මේකද හේතුව සසර පිළිඳින පුදුම ගණදුණු පියවෙන්න තියෙනවා. පුදුමාකාර ගණදුණු පියවෙන්න තියෙනවා. සමහරට ළඟ ඉන්නේ සසරේ මීට සම්බුසාසන පහකට සාසනේ අහිමි කරපු අම්මා සමහරට ළඟ ඉන්නවා. අද හොඳම යෙහෙලියේ නැත්තම් යහළුවා වෙලා. අර මහා ලෙංගතුගමක් හැංගීමක් ආදරයක් තියෙනයි සසර එකට හිටියා. හැබැයි එක තැනකදී වැරද්දුවා. සාසනේ අහිමි කරලා දුන්නා. දැන් ඒ විපාකයේ ගෙවෙන්න තියෙනවා. එහිඳ හිතවත්කම බිඳුවක්වත් පළුදු වෙන්නේ නැහැ. හැබැයි ඒක උඩින් ඊට උඩින් අර කර්ම විපාකය ඉස්මතු වෙනවා. දෙන්නටම සමට අහිමි වෙනවා. පිරිසටම සමට අහිමි වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකයි දහම් පද ඇතුලේ ලොකු ගම්බීරත්වයක් තිබ්බට ඒව හරි හරබර වුණාට ඔය හරබර ගම්බීරත්වයේ හිතට ඒ මට්ටමින් අවබෝධුන් නැත්තම් ඔය හිතේ තියෙන පිස්සු ඒ මට්ටමටම තියෙනවා. ඒ පිස්සුවේ නිදහස් වෙන්න නම් මේ දහම අවබෝධ වෙන්න, ඒ දහමનો කටයුතු කරන්න, ඒ දහම හිතන්න ඕන. ඒ හිතලා ආන්ගේ ප්‍රතිපදාව හික්මෙන්න ඕන. අමාරුයි කරන්න දෙයක් නැහැ. ඒකයි ළඟම ඉන්න හොඳම ඉන්න කෙනා තව අවුරුදු 20ක් ගිහිල්ලා හරි සමහර එයා ඒ කෙනා අතින් අර විපාකය පරිසම් දෙනවා. සාසනෙන් අරංගික සාසනෙ අහිමි කරපු එකක්. එහෙම එන්නේ තියෙනවා. එතකොට හැම වෙලාවෙම බලන්න බහුතර මතේ කුමක්ද දරන් ඉන්නේ? මම කුමක්ද දරන් ඉන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ හිතන කියන කරන දේත් එක්ක රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙනවද? කෙලෙස් අඩු වෙනවද? කෙලෙස් දුරු වෙනවද? හිතේ සැනසීම වැඩිනවද, අඩු වෙනවද? චෝදනාව කොහාටද යන්නේ? කවුද හරි කවුද වැරදි කියන්නේ? ලෝකේ හරි ලෝකේ වැරදි කියයි තමන් කවුද ඉන්නේ? තමන් කොහෙද ඉන්නේ? මේ 2D බන්ටේම බලන්න කියලා කියන්නේ. චුට්ටක් බලන්න. හැබැයි පිඟුදුනි ඒ වෙලාවට විපාකවල ඒ ආන්ගේ කර්ම විපාකවල ශක්තියට ඒක හිම වෙන්නේ නැහැ. අනුමෝදනාව යනවා පටස්ගාදී අනුමෝදනාව යනවා. කරන්න දෙයක් නැහැ. වැටි වැටි නම් නැකිට්ටේ. හලහලනම් කෑවේ. අසූචි ඇඟේ පෙරාගන්නම් අසූචි හොදන පටන් ගත්තේ. තවත් ඇඟේ අසූචි තියෙනවා. අනාගාමී වුණත් ඒක තියෙනවා. ඒකයි බුදුරන් වහන්සේ කිව්වේ ඒක අනාගාමී භික්ෂුන් වහන්සේ නමක් දැන් නවත්තලා ඉන්නවා. බුදුහාම බාගතුන් වහන්සේ අහනවා. ඔබ වහන්සේ කොහොමද? බාගතුන් වහන්සේ මම අනාගතවල පත්‍රය ඉන්නේ. මම ඊටු ටික බ්‍රහ්මලෝක ගිහින් කරගන්නවා. ඇහුවා අසූචි වලින් ගොඩා විතරයි තාම. පුදුම ගඳක් තියෙන්නේ. ඉක්මනට ගින් හොදාගන්න කියලා කිව්වා. නාගන්න කියලා කිව්වා. ඒ කාටද කිව්වේ? අනාගාමී උත්තමයෙකුට. නෑ බාගතුන් වහන්සේ මම බ්‍රහ්මලෝක ගිහින් කරගන්න ඉන්නේ කියලා කිව්වා. දැන් අනාගාමී ඊටු ටික බ්‍රහ්මලෝක ගිහින් කරගන්න ඉන්නේ කියලා කිව්වා. බාගතුන් වහන්සේ දේශනා කරනවා. මහන අසූචි වලින් තාම ගොඩා විතරයි ගඳයි. ගිහින් නාගන්න. ඒ කිව්වේ අනාගාමි කෙනෙකුට. නැවත මේ කාමලෝකට එන්නේ නැති කෙනෙකුට එහෙම කිව්වේ. එතකොට අපි කොයි හරියද ඇද්දේ? යන්තම් මේ විඩෙන් විඩේ වලෙන් උල්ට ඔලු උස්සනවා. ඔලු උස්සදි පේනවා. අය පාරක් වල තමයි ඔලු යන්නේ. ඇයි ඉතින් ඒකනේ හිටි, ඒකනේ ඉපදුනේ, ඒකනේ ජීවත් වුනේ. ඒ නිසා ඒ කියන්නේ කවුරුත් හරිවත් කවුරුත් වැරදිවත් නෙමෙයි. ලෝකේ හරි වැරදි තියෙන්නේ තමන් ඉන්නකන්. මම ඉන්නකන් තමයි ලෝකේ හරි, එක්කෝ මට ලෝකේ හරි නැත්නම් මට ලෝකේ වැරදි. හරි කියන්නේ ඒකාන්තයක්, වැරදි කියන්නේ තවාන්තයක්. ඔය අන්ත දෙකේ මිදෙන්න ඕනේ. ආන් එදාට තමන් මේ දුකේ නිදහස් වෙන්නේ. හරි අන්තේ මිදුනොත් වැරදි අන්ත ඉන්නවා, වැරදි අන්තේ මිදුනොත් හරි අන්ත ඉන්නවා. ඔය අන්ත දෙකේ මිදුනොත් ඒත් අන්ත දෙක එක උච්චේද නැත්තම් සාස්ෘතයි. ওই දෙකේ නිදහස් වෙන්න ඕන. ඒකට නම් මේක අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනත්ත වශයෙන් දකිමින් මේ නාම රූප පරිචිත කළා හරි මොනවා හරි ක්‍රමයකින් මේක දකින්න ඕන. ඒතර ඔබ නිදහස් වෙයි. ඒ නිදහසේ මම්පෙත් ඔබට විවර වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ඒ නිසා පරිස්සම් වෙන්න මේ කරුණු කාරණා අපි හැමදේම කතා කරන්න යන්නේ. ඒ නිසා අපි නිතර මේවා කියන්නම්. මේ නිතර කියන්නේ අපි නොකරන දේවල් එහෙම නෙමෙයි. අපි නොකරන දේවල් ඔබට කියන්නේ අපි කොහොමද? ඒ කියන එක අසාධාරණයිනේ. ඒ කියන්නේ මං විතරක් හරි ඔයාලා ඔක්කොම වැරදි. ඒ මට්ටම ඉඳගෙන. එහෙම නෙමෙයි මේ කියන්නේ. අපිත් මේවා බලනවා විදින් විදි. අපරත් ගුරුරු මෙහෙම ආවාද කරනවා. අපරත් මෙහෙම දකින්න කියනවා. අපි දැකලා අනුමෝදන් වෙන හදන දේ ඔබත් එක්ක කතා කරන එච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. ඒකයි. දන්න දේ දකින්න දේ. ඥානතෝ පස්සතෝ. දන්න දේ දන්න කෙනාට දකින්න කෙනාට තමයි අපි ආශ්‍රවශ වෙන්න අපි අතුළු අපි හැමෝටම බණ කියන්නේ. ඥානතෝ පස්සතෝ ආසවාණං කයං වදාමි. දන්න කෙනාටයි දකින්න කෙනාටයි ආශ්‍රවශ වෙන මග තියෙන්නේ. කුමක්ද දන්නේ? කුමක්ද දකින්නේ? සත්‍ය. මේ ලෝකේ මේ මුලාවේ මිදුන සත්‍ය යමෙක් දකීද? යමෙක් දකින මාර්ගයටපත් උනාද? නැත්නම් මාර්ගයේ පිළිපන්නද? මාර්ගයට එකතු උනාද? ආන් එයාට ආසවාණං කයං වදාමි. ආශ්‍රවස වෙන ධම්ම ඇසෙනවා. ඒකයි මේ වෙලාවේ ඔබට ඇසෙන එක අර පාරණ මහතුරුට ඇහෙන්නේ නැහනේ. දැන් ඔබ දන්නව දකින්නවා. මොකද දන්නේ? චතුරාර්ය සත්‍ය කියලා මෙහෙම සත්‍යත්‍ය සත්‍යයක් ලෝකේ තියෙනවා. මේ අපි දරන් ඉන්නේ එක අසත්‍යයක්. මේක බොරුවක්. එහෙනම් මෙහෙම සත්‍යයක් අඩු ගණන් ඇහිලා තියෙනවනේ. ඥානතෝ පස්සතෝ අහිනවා, ඇහෙනවා, දකිනවා. ආන් ඒ නිසා ආසවාණං කයං වදාමි. ආශ්‍රවස වෙන දහම ඇහෙනවා. එලියකට රැහෙන්නේ නැහනේ. එහෙනම් ආශ්‍රවස වෙන ආසවාණං කයං වදාමි වෙන දහමක් ඇහෙන අපිට ඒක අහිමි වුණොත් පාර ගිය කෙනාද පව්? නැත්තම් පව් පිරින කෙනාද පව්? පව් නෙමෙයි හොඳටම පව්. අහිංසක වෙන්න ජීවිතේ. එක තැනක මට මතක විදියට සාරිපුත්ත මහරහතන් වහන්සේ හෝ යම් රහත් තෙරණියක් කියන මට මතක නැහැ කතාව. කියනවා භාග්‍යවතුන් වහන්සේමයි දන්නේ. උන්වහන්සේටමයි අවබෝධ. උන්වහන්සේම මේ ලෝක ප්‍රසන්න දකින්නේ. උන්වහන්සේ ඉදිරියේ මම කිසිම දෙයක් නොදන්නේක් වෙන්නෙමු. මේ කියන්නේ මට මතක දෙද්දි මට හරියට මේ කතාව මතක නැත්නම් මම කතාව කියනද මට කතාව මතක නැහැ. ඒක අවස්ථාවක් කියනවා මේ රහතන් වහන්සේ නමක් වූ අසූ මහ ශ්‍රාවකයෙක් කියන්නේ. එක්කෝ අගසව් දෙනමගෙන් හතරනම් ඒ භික්ෂු භික්ෂුණී හතරනම් නැහැ කියන්නේ. භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. උන්වහන්සේටමයි අවබෝධ. උන්වහන්සේගේ මේ ධර්මය උන්වහන්සේට මේක අයිති. මම උන්වහන්සේ ඉදිරියේ කිසිවක් නොදන්නෙක් වන්නෙමු. ඔක සොක්‍රටිස්ත් කිව්වේ. ওই විදිහේ අනිත් විදිහට. සොක්‍රටිස් කියන්නේ ලෝකෙින් ලොකු හිටපු එදා හිටපු ග්‍රීක හිටපු හොඳ හොඳ දාර්ශනිකයෙක්. එයා කියන අච්චර දේවල් හොයාගත්ත මිනිස්සයා කියන අන්තිමටම. මෙතෙක් කල් ඉගෙනගත් කිසිම දෙයක් මන් දන්නේ නැහැ. මට මතකයි ඇල්බර්ට් අයින්ස්ටීන් ඔය කිව්වා. තමන් කිසි දෙයක් දන්නේ නැහැ කියලා. ඒ මට්ටමට නිහතමානී වෙන්න පුළුවන් වුණා. දන්නේ නැති කෙනාටයි දැනගන්න හම්බෙන්නේ. දන්න කෙනාට දැනගන්න හම්බෙන්නේ නැහැ. දන්නව නම් කුමක් දැනගන්නද? අවබෝධ වියත් නම් තව කුමක් අවබෝධ වන්නද? හරි ගිහින් නැත්තම් තව කුමක් වරදින්නද? ඒ නිසා අවබෝධ තමන් දන්නේ නැහැ කියන මට්ටමේ ඉන්න. එතකොට දැනගන්න හම්බෙයි. දන්නවා අවබෝධ වුණා දැන් කලියුත් එක්ක ඉවරයි කියලා. ඊළඟ මාර්ගඵල වෙනුනම් වෙහෙසෙන්නේ. ඊළඟ අවබෝධ වෙනුනම් වෙහෙසෙන්නේ. ඇත්තට මෙහෙම එකක් තිබ්බත් හොඳයි. නැත්තම් මීට කලින් සාසනයක් අහිමුණා වගේ එහෙම වෙයි. නැවත මං කියන්නේ එහෙම වෙන එකේ හිතෙන එකේ වැරද්දක් නැහැ. එහෙම හිතෙන්නේ ඇත්තට මෙහෙම හිතෙන ලොකු පිනක් ඕනේ. පොඩි හරි දහම් දැනුමක් අවබෝධ නැමේ දහම් දැනුමක් මට්ටෙම හරි තියෙන්න ඕනේ. ඒක අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දහම් පොඩ්ඩක් හරි තේරලා තියෙන්නේ. කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩි හරි මේ දහම් මනසක ඇති ප්‍රීතියක් ඇති වෙන්න. ඕක හිතෙන්නේ නැහනේ මස් කඩන මස් කපන මිනිස්සුයිකුට. ඒකත් පිනක කුසලයක ප්‍රතිඵලයක් තමයි. හැබැයි බලන්න ඕන ඒක තමන්ව මෙහෙවන්නේ කොහටද කියලා. කොයි පැත්තටද කියලා. ඒක බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. බොහොම පරිස්සම් වෙන්න. නිහතමානී අනතිමානී වෙන යන ගමන් නිහතමානී වෙන උත්සාහ කරන එතකොට අනතිමානී වෙයි. නැත්නම් අනතිමානී වෙන උත්සාහ කරන එතකොට නිහතමානී වෙයි. ඔය මොකක් හරි ගමන් එක්ක අහිංසක වෙන උත්සාහ කරන මොනවා හරි කරන්න. තමන් නොදන්න කෙනෙක් ඉදිරියේ ඉන්න හදන්න. දන්න කෙනෙක් ඉදිරියේ ඉන්න හදන්න එපා. අර කියන්නේ පැනසර නොවන සතනිත සුදනන් පැහැර කරදර දුන සමගව වෙසති හැම වර මනහර ගජකූඹින් මුතු දිමුතු මුතු හැර උර සරසර වැනි උනිදැට ගෙන සැබැර පැනසර නොවන සතනිත සුදනන් පැහැර කරදර දුන සමගව වෙසති හැම වර මේ ලෝකේ මෝඩ මිනිස්සු හැම වෙලාවෙම කල්යාණ මිත්‍රය අතහැර මහා ප්‍රඥ අතහැර මෝඩයොත් එක්කම එහෙම නැත්නම් තමන්ගේ දුක් දෙන කටියත් එක්කම ඉන්න හදනවා. මේ ලෝකේ මිනිස්සු ප්‍රඥාවන්ත කට්ටිය කල්ලාණ මිත්‍රව අතහැරලා හැම වෙලාවෙම ඉන්න උත්සාහ කරන්නේ. ඉන්න ප්‍රිය, ඉන්න කැමති. අර දුක් දෙන ගිනි දෙන අසත්පුරුෂයොත් එක්ක ඒක ඔබේ ජීවිතේ නිකන් බලන්නකෝ. වැඩිපුර ප්‍රිය කැමතියෙක් ඉන්න දැන් ඔබ ටිකක් වෙනස් ඇති. බලන්න අපේ පරණ ජීවිත. දහමට එන්න කලින් තිබ්බ ජීවිත බලන්න. දහම කන නොයකුණ කාලේ තිබ්බ ජීවිතේ බලන්න. කවුරුහරි දහමක් කියවනම් හොඳ දෙයක් කියවනම් කැමති එයත් එක්ක ඉන්නද? නැත්නම් ෆිල්ම් එකක් හරි කමන්නේ කමෙන්ට් එකක් ගැන කියන කෙනෙක් එක්ක ඉන්නද කැමති? දේශපාලන ගැන කතා කරගෙන ඉන්න කෙනෙක් එක්ක කැමති නැත්නම් බණක් කතා කරගෙන ඉන්න කෙනෙක් කැමති? ෆිල්ම් මේකර් නාට්‍ය කරි බලබලින් නැද්ද කැමති නැත්නම් බණක් අහන්නද කැමති? බණ කොච්චර හයිදි ෆිල්ම් එකකෝ ටෙලි නාට්‍යකෝ ගේම් එකකෝ දාන අනිත් පැති චැනල් එක මාරු කරන්නේ නැද්ද? ඒකයි කෙනෙක් එක්කම ඉන්නව නෙමෙයි ඒ වෙලාවට ජීවත් වෙනවා. පැනසර නොවන සතන සුදනන් පැහැර කරදර දුන සමග විසිත හැම වර මනහර ගජකූඹින් මුතු දිමුතු මුතු හැර මේ ලෝකේ ගජ මුතු තියෙන මහා හස්තිය ඉන්නවා. ආන්ගේ හස්තිය මරුණාම උගේ කුඹස්තලයෙන් ගජමුතු වැටෙනවා. උර සරසර වැනි උනිදැට ගෙන සැබර නමුත් ආන්ගේ ගජමුතු මිල කරන්න බැරි ගජමුතු විසිකරලා දාලා ආන් අර ඔලින්ද යට ඔලින් මාලයක් හදාගෙන බෙල්ලේ දාන් ඉන්න වැද්ද වගේ කියලා කියනවා සුභාසිතේ. බාන කොච්චර ලොක් ගහම් අර්ථයක්ද කියලා. අපි හිටියේ ඔලින්ද යට කරේ දාගත්ත හිටපු වැද්ද වගේ නෙමේද? වැද්ද කියන්නේ ඒ පිරිසර කරන අගහරුවක් කරන නෙමේ. වැදි කියලා කියන්නේ හිතින්. අපි කැලෑ සත්තු වගේ නෙමෙයි හිටියේ. බලන්න මානසික මට්ටම කොහෙද හිටියේ කියලා. ඔලින්ද දාගත්ත මාල හදාගෙන කරේ දාගෙන ඉඳලා තමයි එළියට ආවේ. ඒ එළියට ආවත් අද වැඩිපුර ඇදෙන්නේ කොයි පැත්තටද? මොකක් එක්කද? ඒ නිසා අදත් එහෙම වෙන්න පුළුවන්. අද සත්පුරුෂය අතහැරලා අර මෝඩකමට ඒවත් එකතු වෙන්න පුළුවන්. එඳ පරිස්සමෙන්. මොකද සාසනය එහෙම අනන්තවත් වුණා. අර මහදනතුරුතුමාට වුණ කතාව නෙමෙයි. ඒක ඊට එහා මට්ටමන්නේ. ඊට වඩා සාසනේ ළඟට ආපු කටුණ දේවල් තියෙනවා. හේතුව ඒකට හොඳම උදාහරණය මොකද්ද පිංගුතුනි? එහෙම වුණ බල හොඳම උදාහරණය මොකද්ද? මේ අපි ඉන්නේ තාම. සාසන කීයක් හම්බෙලද්ද? එහෙම ඌ බවට එකම සාක්කිය. මොකද්ද සාක්කිය? මේ ඉන්න එක. කොච්චර කොහොම ෆිල්ටර් වෙලාද මේ ඉන්නේ? සාසන කීයක් නම් හම්බෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදුරු 512027ක් පහු කරන්න කලිනුත් අපි හිටියා. ඒ කාලෙත් අපි හිටියා. තවත් ඉන්නවා. දැනුත් ඉන්නවනේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න බොහොම පරිස්සමෙන් මේක කරන් යන්න. බොහොම පරිස්සමෙන් කරන් යන්න. ඉතින් ඒ නිසා පින කියන එක තුල හිත පිහිටවාගෙන බොහොම අහිංසකව බුදුරජාණන් වහන්සේමයි දන්නේ ඒ ධර්ම රත්නයමයි සත්‍ය ඒ මහා සංඝ රත්නයමයි දන්නේ ඒ මහා මුනිවරුන්ගෙන තේර පරම්පරාවටමයි මේක අවබෝධ කියන මට්ටමින් හැම වෙලාවෙම ඉඩක් තියාගන්න ඉඩක් තියාගන්න. මොකද ඉඩක් තියාගන්නවා කියන්නේ දෙයක් Tamante ලැබෙන්න ඇහෙන්න කනේ ඉඩ තියාගන්න කනේ ඉඩ තියාගන්න හිතේ ඉඩක් තියාගන්න. සාරිපුත්ත මහරහතන් දේශනා කරන එක තැනකදී පින්වත් මහණෙනි මම දාණය වළඳද්දී හතරෙන් දෙකක් වළඳලා තව හතරෙන් එකක් පැන් වළඳලා හතරෙන් එකක් ඉතුරු කරගන්නවා. එතකොට ආහාර දිරවන හරි පහසුයි කියලා කියනවා. උන්වහන්සේ තේරාපදන් හරි කරතනක මට මතක හම්බුනේ ගුඩ කාලේ කලින්. උන්වහන්සේ කියනවා එහෙම ඉඩක් තියෙනවා. උන්වහන්සේලා අරහත් වෙලත් කුසේ ඉඩක් තියාගත්තා. ජීවත් වීමේ පහසු නිසා එහෙනම් ජීවත් වෙන කෙසේ වෙතත් නිවන් මාගේ පහසු නිසා ඉඩක් තියාගන්න හිතේ. ඔක්කොම දත් වගේ ඉන්න එපා. එතකොට නොදත් වෙනවා. දත් අයින් වුණාම නොදත් වෙනවා. එහෙම කරගන්න එපා. අවවාදයක් නෙමෙයි දුන්නේ යෝජනාවක් ඈ. අවවාද කරන්නේ මේ යෝජනාවක් කරේ. අපි මෙහෙම කරමුද කියලා අහන්නේ. ඒක ද වලින් ඉවර වෙන්නේ. කමාන්ඩ් නෙමෙයි ඈ. කමාන්ඩ් ගන්න නෙමෙයි දුන්නේ. හරි. මොකද අපිත් ඒ ගමනේ යන නිසා අපි ඒක කරලා කරමින් ඔබට කොහොමද අපි කමාන්ඩ් කරන්නේ? යෝජනාව. එහෙම කරමු නේද? කරලා බලමු. හොඳයි. ඊතර පින්දුනි. පින කියන්නේ අන්න එහෙම එකක්. ඒ වගේම තමයි. පොඩි චූටි කතාවක් තියෙන ඔබට අහන්න. ඒක මම පොඩ්ඩක් කියන්න. මම පොඩි පොඩි රූපරාම ටිකක් තිබ්බ ඒක මට දාගන්න බැරි වුණා. තිබ්බ රාජකාරියත් එක්ක. නැත්නම් ඒකත් මම පෙන්වන්න හිටියේ. දහමේ සැනසෙන මිනිස්සු ජීවිතේ දිනේ මේ මරණය ඉදිරියේ. මම දන්නේ නැහැ ඇයි කියලා සාමාන්‍ය මම හඳුළු වැඩියොත් එම ඉස්සලම කතා කරන මරණය ගැන. ඇයි දන්නේ? එදා ඉඳලා එහෙම බණ කියන පටන් ගන්නදලා මරණ ගැන තමයි කතා කරන්නේ. ඔබට කලින් මං අපත් වෙනවා තියනවත් දන්නේ නැහැ. ඉතින් මේ ඒ නිසා ඒව තමයි මටත් අහන්න හැම වෙලාවෙම ලැබුණේ. එහෙම කතාවක් පොඩි කියන කතාවක් කියන්නේ මේ ඔබත් එක්ක මේ භූමිය ඉඳලා ගිය මිනිස්සුන්ගේ සුන්දර කතා. ඒකයි මම කියන්නේ. පින්වතුනි අපි ගොඩාක් කතා අහලා තිබ්බා. ගොඩාක් දේවල් දැනන් හිටියා. මම මේක ඉක්මනට කියන මේ කරුණ ටික. ගොඩාක් දේවල් අහන් හිටියා. දැනන් තිබ්බා බුදුරජාණන් වහන්සේ කාලේ වුණ පොතේ දේවල්. ඒවා ඇහින් අද දැක්කේ නැතුනට සමහර එදා දැකලා මතක නැතුනාට. අපි ඒ කතා ඇහුවා, ඒ කතා රසවින්දා. හැබැයි අද ඔබ හැමෝම එක එක මට්ටමින් ආන් ඒ සම්මුද සාසනේ එදා කතා අතර තිබ්බ චරිත. ඔබ චරිත හේතුව ඒ කතාවක වගේ කතාවක් ඔබ තුල තියෙනවා. ඒ කතාව ප්‍රේක්ෂකයෙක් වශයෙන් එදා ඔබ දහමට එන්න කලින් හෝ දහම හැසිරෙන කලින් ඇහුවට කියෙව්වට එහෙම හිතුණට අද සමහර විට ඔබේ ඒ වගේ ඒ එසේ කියන්න බෑ. එකම කතාව දෙපාරක් වෙන්නේ නැහනේ. නමුත් ඒහා සමාන කතාවක ඔබ චරිතයක්. ඒ කතාවක බුදුන් උපන් කල, බුදුන් ජීවමාන කල, ඒ ත්‍රිපිටක අටුවා ටීකාවල තිබ්බ කතා අතර, ඒ කතා වස්තුන් අතර ඔබේ කතාවත් ඒ ළඟින් යන හරි කතාවක්. එහෙනම් නැවත ඒ කතාවක් ළඟින් යන කතාවක් බවට පත් වෙලා තියෙන තමන්ගේ ජීවිතේ ඇතුලේ මේ නැගෙන්නේ නැවත ඒ සම්බුද්ධ ශාසනය බවට තව සාක්ෂි මොකටද? එහෙනම් මේ නැගෙන්නේ ආන්ගේ ශාසනය. හේතුව ඔබ ඒ ශාසනයේ කතාවන් අතර ළඟින් යන කතාවක් වෙලා මේ ගොඩ නැගෙන්නේ බේ බිහි වෙන්නේ මේ නැවත මේ ලෝකෙට විද්‍යාමාන වෙන්නේ ඒ මහා මුනිවරුන්ගේ යුගයක්. එය වැඩි ඈතක නොවේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු. පින්වතුනි, සතර වර්ගයක් එක් කියන ගමනක්, දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, අමනුස්ස කියන කොටස් හතරක් එකතු වෙලා කල්යාණ මිත්‍රයත් අතේ සපයනවා. එක තැනකදී මේ යෝනිසෝ මනස්කාරයටපත් වෙන්න, ධම්මකටපත් වෙන්න, මේ ධම් අවබෝධයේ පිණිස අඩුම ගානේ දහම් අවබෝධ නොවුනොත් නැවත දහම් අවබෝධ කරන්න පුළුවන් පරිසරයක ඉපදෙන්න මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය විතරමයි පිහිට. එයමයි සරණ. එහෙනම් කල්‍යාණ මිත්‍රයා විතරමයි සැනසීම පිණිස පවතින්නේ. පිටුනි, මට මේක ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක්. මට පණිඩිකුත් ඇවිල්ලා තිබ්බේ ඒ සම්බන්ධව. බොහොම මට මතකයි කතා උන්වහන්සේ මාත් එක්ක අවස්ථා තුනකදී තැන් තුනක් කතා කරේ තිබ්බ අපේ තිබ්බ කාර්යබහුලත් එක්ක. අපි පුදුම විදිහේ අනුමෝදන් වුණා. පුදුම සාදුකාර නැගුණා. ඔබත් එක්ක එකට ඉඳගෙන, ඔබත් එක්ක එකට බණ අහලා, ඔබත් එක්කට පිං කරලා, ඔබත් එක්කට මේ ගමන් මගේ යද්දී මගින් මිලින වුණ මල් අතර ආන්ගේ මල් නැවත මේ සම්බුදු ශාසනයේ පිහිට ලැබමින් හෝ පිහිට ලැබලා අවසන් කරමින් මේ ලෝකෙන් අයින් වෙනවා කියලා අහන්න ලැබීම තරම් දෙයක් තව තියෙනවද? අපිත් අතර හිටපු කෙනෙක් මැරිලා සතර පාය ගිහිල්ලා ප්‍රේතෙක් කියලා මෙතනකට වැහුණා කියලා දැනගත්ත එහෙම නේද? එහෙම නෙමෙයි. ඒකයි කල්යාණ මිත්‍රයා කියන පුදුම දෙයක් පින්වතුනි. අපේ ගස්වාමීන් වහන්සේ නමක් මට කියනවා, උන්වහන්සේගේ ඥාති වෙන පිරිසක්, ඒ මුළු පවුලම මේ දහමත් එක්ක සම්බන්ධයි. තරුණ දුවක් ඉඳලා තියෙනවා ඒ ඥාති අතර අවුරුදු 20ක 22ක වගේ. තරුණ ගෑණි ළමෙක් අවුරුදු 20ක් 22ක් විතර වයි. ඉතින් කාලයක් යද්දී මේ දරුවාට පිළිකාවක් බෑ දැනගෙන, ඒ වෙද්දී ඒ පිළිකාවක් බව දැනගද්දී ඒ ඥාති ඒ පිරිස ඒ වෙද්දී ගොඩක් දුර පැලාතක හිටියේ. ඒ කට්ටිය මාරුවෙන් හදාගෙන මේ කිට්ටුවට ඇවිල්ලා හිටියේ. මේ කට්ටිය හිතෙනවා කොහොම හරි මේ දරුවට දහම දෙන්න ඕන කියලා. මුලින් ටිකක් අමාරුලා තියෙනවා. නමුත් ටික දහම දෙන්න පටන් අරන්. නමුත් ඒ දහම දීලා ඒ දහම් මගේ හැසිරෙන පිංගුතුනේ මේ දරුවගේ තිබ්බ අසනීපේ සුව වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ලෙඩක් නැහැ වගේ. කොණ්ඩේ යන්නේ නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. බේත් හේත් බොනව ඇති. මට ලොකු දැනුමක් නැහැ සම්බන්ධව. මේ ලෙඩේ සුව වෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි මේ දරුවා නිතරම මේ රටක මැද ඉන්නේ. මේ රටේ මැද පළාතක ඉන්න කෙනෙක් පිරිසක්. ඉතින් විටෙන් විට මේ ආරාමයට ඇවිල්ලා මේ අනගාරික අම්මාත්ලා ඇසුරු කරලා, ඔබ ඇසුරු කරලා ඔබත් එක්ක ඉඳලා තියෙනවා. ඒ දුව මෙතෙන්න ගෙනාපු කට්ටිය, ඒ හෙවත් ඒ කලණ මිත්‍ර පිරිස ඔබට සහ අනිත් පිරිසට කියලා නැහැ මේ දුවට පිළිකාවක් තියෙනවා කියලා. එහෙනම් අහනවනේ විස්තර. එයා සාමාන්‍ය කෙනෙක් වගේ ඔබ අතර මේ අන්තිම පෝය වලට වැඩ කරලා මෙහෙ හිටියා. ඉඳලා තියෙනවා. මගේ රූපරාමකුත් දැක්කා. ඔබ අතර ඔබත් එක්ක එකට දම් පිළිට මිනිස්සෙක් මේ. දුවෙක් තරුණ අවුරුදු 20ක් 22ක් වගේ ඇති. 22ක් 22ක් නෑ 20ක් කරලා තියෙන්නේ මම හිතන්නේ.
ගොඩා පින් කරන කෙනෙක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහි කල ඥාති ඒ ස්වාමීන් වහන්සේ ගිහි කල දරුවෝ පුදුම විදිහට මේ දරුවට දහම දීලා තියෙනවා ඒ මුළු පවුලටම පින්තුනේ ඒකයි පින්තුනේ දෙන්න දේ අතර උප්පරිම දෙන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති බොහොම වීරියක් කරලා බොහොම කැපීමක් කරලා දින ගණන් මේ ගෙද මේ කිට්ටුවට ගෙනල්ලා ගෙවල් ළඟ තියාගෙන දහම දීලා ඒ දරුවා කවදාවත් දරුවගේ ස්වභාවය දන්නේ නැහැ. ස්වභාවය කියන්නේ එයා ළඟදි මැරෙන බව දන්නේ නැහැ. ළඟදි මැරෙන කෙනා කොහොමද දෙමාපියන් හිතන් ඉඳලා නැහැ එච්චර ළඟදි මැරෙයි කියලා. මොකද ලෙඩයක් තිබ්බේ නැහැ. ලෙඩේ හොඳ ලෙඩේ සුව වෙලා තිබ්බේ. ආසනීපේ හොඳයි. ඉතින් ඔහොම ඉද්දි මේ ළමයා නිතරම පින් කරනවා. මට එවලා තිබ්බේ ෆොටෝස් එහෙම. ඔබේ සමහර තියෙන බුක්මාක් ඒ දරුවා අතින් උන දේවල් වෙන්නේ නැති. මුතු කුඩ හදලා මේ අනගාරිකම ඔබ වගේ මුතු කුඩ හදලා විවිධ පින්කම් පුදුම විදිහට පින කරලා පුදුම බණ අහලා ආරාමයේ වෙන මට එවලා තිබ්බ ලිස්ට් එකක් මං හිතන්නේ ඒ දරුවා සහභාගී නොවුන වැඩසටහනක් නැහැ. මේ පොඩි කාලයක් තුල මේ කොරොන්ලින් පස්සේ අවුරුදු 22 කතර ළමෙක් නල්නලියෝ සරණ ගිහිල්ලා ගේම් සරණ ගිහිල්ලා තරුණයෝ සරණ ගිහිල්ලා රාගයේ දේශයේ මෝහයේ සරණ ගිහිල්ලා පැෂන් සරණ ගිහිල්ලා කැට්වෝක් ඇවිදින්න ඕනේ මනුස්සය මට්ටමේ මනුස්සය එන්නේ නේද තරුණ දුවෙක් කියලා කියන්නේ. පොඩ්ඩක් ගිහින් බලන්න වඩලා බලන්න පාරෙන් එළියට ඔබට නම් පේන්නේ නේද අපිට සමහරට පේනවා ඒ කැට්වෝක් කියන එකට අගෞරව කරන්නේ නෙමෙයි ඉතින් පව් කියලා හිතනවා. ඒක මේ නින්දා කරා හැම නෙමෙයි ඈ ඒකයි නින්දා කරන්න අපි කවුද අපි නින්දා නොකරන තරම් පත් නොකරන තරමට පත් වෙලා නැහැ නේ එහෙනම් ලෝකෙ නින්දා කරන්න බෑ ලෝක ස්වභාවයක් එකයි හිතක් අසරු නම් කරන දේවල් ඒක නේව කරන්න එපාද නෑ කරපු දේ ඒක ඒ කියන්නේ ඒව කරොත් එහෙම කැට්වෝක් ඇවිද්දේ නැත් ඇවිද්දෝ ඇවිද්දේ නැත්නම් විතර නිවන් දකින්න පුළුවන් නෑ කැට්වෝක කියලා නිවන් දකින්න පුළුවන් ඉතින් ඒ තරුණ දරුවෝ ඉතින් එහෙමනේ අද කාලේ පැෂන් කියන්නේ ලෝකයක් ඒ ලෝකයේ සරණ ගියේ ජීවිත ඉතින් ඒකෙන් මිදිලා යම් මට්ටමකට මේ ධම්මගේ හැසිරලා ඔහොමම වෙලා නිතරම පින් දහම් කරනවා ඉතින් මෙතරම් මේ පිරිසත් මෙයා කරනවා පහුගිය දිනක එකපාර මේ දරුවට අසනීපේනවා ඊට කලින් අසනීපුලාවේ මහර්ගම් පිළිකාරෝහලට ගියාට පස්සේ පින්දුන පුදුම රැකවරණයක් යන්නේ එකයි එයාට ඒ දරුවට ප්‍රතිකාර කරන්න හම්බෙන්නේ මෙතන බණහන වෛද්‍යවරියකට ඒකයි කියන්නේ ඒක කොච්චර හම්බුවක්දර කණ කැස් දෙයක් අතවත් එක බැලුවත් එහෙම මනුස්සයෙකුතුලා එහෙම වෙලා මෙහෙමත් වෙන්න ඒ වෛද්‍යතුමිය පුදුම දව කරලා දිනවා හිත හදලා තියෙනවා මේ අනගාരിക මහත්මිය හිතහල තමයි මේ මහත්මියවත් දන්නේ නැතිව තියා මැරෙන්න දුප කෙනෙක් කියලා හිත හදලා තියෙනවා නමුත් ඒ දරුවා දන්නේ නැහැ මැරෙන්න ඉන්නවා කියලා පුදුම විදිහට පුතුම විදිහට පින් මට එවලා තිබ්බ විස්තර වගේක් ඇඟ හිරි වැටෙන දැක්කට පස්සේ එච්චර තරුණ වයස දරු දුවේකට එච්චර පින් කරන්න පුළුවන්ද කියලා ඒ යා මැරෙයි කියලා බයට කරපුවා නෙමෙයි හම්බුණ කල්යාණ මිත්‍රත්වයේ ශක්තිය ඒ බලය අවුරුදු 26 කියන්නේ පින්තුනේ දවස් 7500යි දින 7500 ඉපදිලා පය 175200යි ඉපදිලා අවුරුදු 26 නම වයස ඒ කාලට කරගත්ත හේවත් මේ කොරෝනා වලින් පස්සේ කරගත්ත මේ පොඩි කාලේ කරගත්ත පින් කඳ ඉතින් පුදු විදිහට පින් කරලා නේද දින ගණන් ඇවිල්ලා මෙහි ඉඳලා ඉතින් හැමෝගෙන් ප්‍රසාදින ගණන් ඉද්දී මේ ළඟදි දවසක එකපාරම දොරට අසනීපේ වැඩි වෙලා රෝහලට අරන් යද්දී වෛද්‍යවරු හොරෙන් කියලා තියනවා ගෙදර යන එක ෂුවර් නෑ කියලා ඒ වෙද්දී අම්මයි තාත්තලු පිරිසත් හොඳට බණ අහනවා ඒකට දහම ඇසිරුණා ඒකයි කියන්නේ ඉතින් පුදුම වෙනනම් සරණ නෑ මං කියන්නම් අපි ලෝකෙට මොනවද හොයන් ආවේ කොහොමද අපි ඉදිරියට චුට්ටක් හරි කතා කරමු අද ගුරුවරන් කතා කරා ඒ කරුණු ටිකක් තව ඊට පස්සේ මේ ICU බෙඩ් එකට වැටෙනවා ගියාට පස්සේ මේ අපේ ස්වාමීන් වහන්සේ මේ ළඟදී අන්තිම පින්ගමේ පැවිදි අන්තිම පැවිදි පින්ගමේ පැවිදි ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කතා කරලා හිත හදනවා ඒ වෙද්දි ඊට කලින් ඒ ස්වාමීන් වහන්සේ ගිහි කල පුතා කියලා තියෙනවා මනෝමය බුද්ධ පූජා කරන්නේ කොහොමද කියලා. එහෙම දේශනාවක් කරලා ඒ දරුවා 18- දරුවෙක්. ඒකයි. සාස්තනේ ඥාතිත්වයක් හදාගත්තොත් ඒක වෙනසෙන්න තියාගන්න එපා. ඒකත් දකින්න ඕනේ. පුතේ අද කන්න හම්බුන්නේ නැද්ද ආරාමේ හොඳට? පුතාට බේත් දුන්නේ එහෙම නැද්ද හාමුදුරුවෝ හරියට? පුතා මේ කැමැත්තෙන් දින්නේ කැමැත්තෙන් නෙමේ කොහොම හරි තියන්න බලන තමන්ට සරණ ඔච්චරයි. වීඩියෝ එකක් කරලා ඒ දරුවා ඒ අනගාරික චූටි පුතේ පොඩි දරුවෙක්. ඒ දරුවා යවලා ඒ අක්කට තනියෙන් ඉන්නලාට මනෝමය බුද්ධ පූජා කරන්නේ මනෝමය පිංකම් කරන්නේ කොහොමද දේශනාව. ඒක මෙයා නිතර නිතර අහනවලු. මේ ICU බෙඩ් එකේ ඉඳගෙන. ඊට පස්සේ හැමදාම රැයට පිං අනුමෝදන් කරන දේවල් අනන්තයෙන් ගොඩක් මේ ලොකු විස්තරයක් මම බොහොම කෙටියෙන් කෙටියෙන් කියන්නේ පුදුම විදියට අනුමෝදන් වෙයි පුදුම විදියට පිං කරපු කෙනෙක්. අන්තිමටම අතේ සල්ලි ටිකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ අම්මට දීලා තියෙනවා අම්මේ මේකත් නංගිට දෙන්න. නැත්තම් මම මේක තියාගත්ත වෙනවනේ. ඒකත් නංගිට දෙන්න. ඊට දවස් දෙකකට කලින් මැරෙන දවසකට කලින් ඔය 21 වෙනිදා හවස 23 තා නැති වුණ 21 වෙනිදා හවස ස්වාමීන් වහන්සේ කතා කරලා කියලා තිනවා පුතේ හොඳට කරගත්ත පින් අනුමෝදන් තමයි අපි දන්නවා ඒ ආඳුරුළු දන්නවලු යුද මැරෙනවා කියලා. පුතේ හොඳට පින් අනුමෝදන් කරන්න දින 7ක් එක දිගට පුතා රැයට පින් අනුමෝදන් කරන්න ඒතුළු සුවපත් වෙයි. දැන් මෙයා හිතන්නේ නැහැ මැරෙයි කියලා. මෙයා දන්නේ නැහැ. එයා මැරෙන බව දන්නේ. ඒ කියන්නේ යාට කිසිම අමාරුවක් එයාට නැහැ. අමාරුවක් හින්දා නෙමෙයි ICU බෙඩ් දැම්මේ. මැරෙන හින්දායි දැම්මේ. මරණින් හින්දා. නමුත් එයාට කිසිම අමාරුවක් තාම වේදනාවක් ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒකයි දහමේ ආශ්චර්ය. පින්වතුනි පිළිකාවක් හැදිලා මේ මරණාසන්න මොහොතේ මේ පැය ගණනක් තියෙන මිනිස්සෙක් මේ. හිතා ගන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙනවා මේ 21 වෙනිදා හැන්ද හවස. පුතේ හොඳට පින් අනුමෝදන් කරන්න. ඒ කරොත් පින් මතක් කරගන්න. දින 7ක් එක දිගට මනෝමය බුද්ධ පූජා තියන්න. මනෝමය පින්කම් කරන්න. හොඳට පින් අනුමෝදන් කරන්න. එහෙනම් බොහොම සතුටෙන් කැමති වෙලා ඊට පස්සේ දම්සනේ පොතත් කියවලා ඒකත් කියවගෙන ඉඳලා ඊට පස්සේ අන්තිම දවසේ ඔය කියන්නේ 22 වෙනිදා දැන් රාත්‍රී උදා වෙනවා අපි හඳු ටික ටික රාත්‍රී උදා වෙද්දී අම්මා දැන් හොස්පිටල් එකේ ඉන්නවා. අම්මට කියනවා මේ දරුවා අම්මේ මට හෙට උදේ වෙද්දී මං සුවපත් වෙයි මං හෙට හෙව්ලේ වෙද්දී වෝඩ් එකට දායි මේ මෙතන ඉන්න හැමෝම මට උදව් කරා. සමහර කට්ටිය මාව පිරිසුදු කරා. ඒ හැමෝටම මම පින් අනුමෝදන් කරා. අවුරුදු 22ක ළමයෙක් අවුරුදු 20ක ළමයෙක් හොස්පිටල් එකේ ඉන්නවා 10කට තුනක් අනුමෝදන් කරනවා ඇත්තේ. සාමාන්‍ය මොනවද අනුමෝදන් වෙලා ඇත්තේ සාමාන්‍යයෙන්. 10ක් නැත්තම්. මම මේ හැමෝටම අම්මේ පින් අනුමෝදන් කරා. දැන් මේ අම්මත් 10ම ඉන්න දෙන්නේ අම්මත්ින් 10ම කියන කරුණ යම් කරුණ. අම්මේ මම පින් අනුමෝදන් කරා. මම මේ හැමෝටම පින් දුන්නා. ඒ විදිහට වෛද්‍යරයත් කතා කරලා කියනවලු අර මෙහි බණහන දුවේ ඔයාට ඕනම දුකක් ආවොත් ඔයනම අමාරුකම් මට කියන්න මං ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා. එහෙම කියලා ඉද්දී ඒ පවුලේ මං හිතන්නේ ඔක්කොම ඒ දුවගේ අම්මගේ පවුල ඔක්කොම සහෝදරියෝ මං හිතන්නේ ඉන්නේ ඔක්කොම ඒ පිරිස ඔක්කොම දහමට සම්බන්ධයි. සහෝදරියෝ දෙන්නෙකුට හිතෙනවා රෑ 11 මාසෙට විතර ඒ දරුවා අරමුණු කරලා පින් අනුමෝදන් කරන්න තිබුණා හොඳයි කියලා. මේ බලන්න ගැළපෙන හැටි. 11 මාඩ රෑ ඒ කියන දා තව පැය භාගකින් පොය ලැබුණා 23 වෙනිදා. මේ ගියාන් හරවද? පින් අනුමෝදන් කරලා තිබුණා හොඳයි කියලා. ඊට පස්සේ මේ එක සහෝදරියක් තව සහෝදරට කතා කරලා කියනවා අපි පින් අනුමෝදන් කරමු කියලා. දුව වෙනුවෙන්. මැරෙයි කියලා හිතන්නේ නැහැ ඉතින්. ඒක මොකද හොඳට ඉන්නවා තාම. මේ කට්ටිය පින් අනුමෝදන් කරනවා. ඒ වෙලාවේ අම්මා යනවා ICU එකට. අම්මගෙන් කියනවා පුතේ දැන් හරි මේ මෙතන හරි නිෂ්කලංකයිනේ. ඔයා දහම ටිකක් මනසිකාරය කරන්න මොනවා හරි. දැන් මේ 11ම ආරයි. එක පැත්තකින් පින් අනුමෝදන් වෙනවා. ඒ වෙද්දි අම්මා ICU එකට ගිහින් කියනවා පුතේ ICU එක දැන් හරි නිෂ්කලංකයිනේ. කවුරුත් නැහැ නිෂ්කලංකයිනේ. ඔයාලට හොඳට දහම මනසිකාරය කරන්න පුළුවන්. පිටුලේ මට එවලා තිබ්බයි ඒ දරුවා කාමරේ බෝඩ් එක මේ වගේ බෝඩ් එකක් තනිකර දහම නියයිලා දහම් කරුණු ලියලා හිතා ගන්න. ඒ කියන්නේ ඒ ළමයේ අන්තිම ලියප අකුරු ටික පොටකල තිබ්බා මේ බෝඩ් එකක්. ඒ බෝඩේ තනිකර දහම ලියලා තියෙනවා. දහම් න්‍යාය, දහම් කරුණු, ඒ හිත හැදෙන වැඩපිළිවෙල, දුක හැදෙන වැඩපිළිවෙල, දුක් නිරෝධයන වැඩපිළිවෙල ඒවා ලියලා. ඒ කියන්නේ එයා මානසිකව කරපු ටිකේ අවුරුදු 20. අවුරුද්දක් දෙකක් තමයි බණහන අවුරුද්දක් කර බණහන පටන් ගත්ත ළමයෙක් මේ. එයා දන්නෙත් නෑ මැරෙයි කියලා. අර කට්ටිය පින් අනුමෝදන් කරනවා අම්මා ගිහින් කියන අර විදියට. ඒ වෙලාවේ මෙයා කියනවා අම්මේ බාප්පා තමයි මේ පැවිදි වුණේ. බාප්පා පැවිදි වෙද්දී පැවිදි වෙන කලින් අපි ගොඩක් මහන්සි වෙලා හදපු මුතු කුඩේ මට සිහිපත් වෙනවා. ඒ කරගත්ත පිනමට මතක් වෙනවා. ඒ කරගත්ත පිනමට මතක් වෙනවා. මම පින් අනුමෝදන් කරනවා. ඒ වෙද්දි තව ප්‍රියසක් මෙහෙ පින් අනුමෝදන් කරනවා. ඒ දරුවට අන්තිම පැය භාගේ අමාරු වෙනවා. හරියටම පාන්දර 1යි කාලයි මේ අවුරුද්දේ 4 වෙනි පොහේ ලබනවා. ඒ දරුවා ඇස් දෙක පියා ගන්නවා. එක පාන්දර හරියට පොහේ ලබද්දී එළම මැරෙනවා. එහෙම මට මිනිහේ ෆොටෝ එකක් එවලා තිබ්බා. hina වෙලා වගේ ෆොටෝ එකේ ඉන්නේ. මේ මල මිනිහේ ඒ මිනිහේ තියෙන ෆොටෝ එකේ මූණ තියෙන hina වෙලා වගේ. සතුටින් මැරුණ අපිටම කියන්න බෑ. ඉතින් එහෙම ඒ වගේ තමයි මම දැක්කේ. ඊට පස්සේ ගෙදර කවුරුත් අඬන්නේ නැහැ. එක දවසින් මිනිහ අයින් කරනවා. 23 වෙනිදා රාත්‍රියේම මිනිය එදාම දැන් 23 වෙනිදා පාන්දර මැරුණා. දා උදේ වෙද්දි මිනිය අරන් ආවා. ඊට කලින් මම දැන් මැරෙන දින ගානට කලින් අනගාരികම් මාත්මලට කතා කරලා යම් යම් ආවාදරයක් ඒ දරුව අරන් තිනවා. මං දන්න විදිහට මම එතුමිලවත් දන්නේ නැතුව ඒ දරුව මැරෙනවා කියලා ආවාදයක් අරන් තිනවා. ඒවත් මනසිකර කර කර අර කරගත්ත පින් අතර අර උත්කෘෂ්ඨ නැගිලා පින සිහිපත් වෙවි එළවම මැරුණා. එදා රාත්‍රියේ ඒ දරුවාගේ මිනිය එද එක දවසින් වලලනවා බින වලල ඉවරලා සහෝදරියෝ ඔක්කොම එකතු වෙනවා. ඒ මියගිය දුවගේ අම්මා එදා පාන්දර 3:00 ධර්මදේශනයක් කරනවා. තමන්ගේ දුව මැරිලා එදා රෑම වලලා අම්මා කෙනේ පාන්දර 3:00 බණ කියනවා කියන්නේ කොහොමද? පිනුතුනේ පිහිට කඳුළු හිඳුන දුකෙන් නිදහස් වුණ ජාති නිරෝධ වෙන ගමන යන පින්වන්ත මිනිස්සු. ආන් ඒ වගේ මිනිස්සු අතරට ඔබේ ජීවිතයත් එකතු වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ඒකයි සමහර කට්ටිය ඉක්මනට ලෝකෙන් යනවා. ඒ කියන්නේ ඒ කට්ට විඳින තියෙන දුක ගොඩක් අඩු ඇති. කයක් දරාගෙන විඳින තියෙන දුක අඩුයි සමහර විට. ඒ නිසා වෙන්නේ නැති. මට ඒ කතාව කියද්දි මට මතක් වුණේ පේසකාරී දියණිය. පේසකාරී දියණිය මේ අද අවුරුදු 16ක් හෝ 17ක් වයස. මුලින්ම බුදුන් ඇහැට හම්බුනේ අවුරුදු 7 දී. ඒ වෙලාවේ කරොප් මරණ සුදුබානවා තමයි එතුමිය මානසිකාරය කරේ. ඒ මානසිකාරය කරොප් එක තමයි ඊට පස්සේ අවුරුදු 9කින් විතර බුදු කෙනෙක් හම්බු බුදුරණ සම්බුන් නැහැ මට දින හතරට මතක නැහැ. අවුරුදු 16න් ඊළඟ පාර හම්බෙන්නේ මට මතක විදිහට. අවුරුදු 7න් හෝ 8න් තමයි ඊට කලින් හම්බෙලා තිබ්බේ. අවුරුදු ගානකට කලින් එදා කීපු දෙයක් මානසිකාරය කර කර දිගට මිනිනා. නමුත් ධහම තේරුන්නේ නැහැ. ධර්ම අවබෝධය පත් වෙලා නැහැ. ඊට පස්සේ තමයි බුදුරන් වහන්සේ බණ නොකිය ඉන්නවා මහා සෙනගක් ඉදිරියේදී. මෙයා එනවා තාත්තට කෑම අරන්. දන්නේ නැහැ බුදුන් ඉන්නවා කියලා. බුදුහාම ඉන්න බව දකිනවා. අහනවා. ආවේ කොහෙන්ද අහනවා. දන්නේ නැහැ කියනවා. දන්නේ නැත් දහනවා. දන්නවා කියනවා. යන්නේ කොහෙද අහනවා. දන්නේ නැහැ කියනවා. දන්නේ නැත් දහනවා. දන්නවා කියනවා. කියලා ගියා. එච්චරයි. 4යි. ආවේ කොහෙන්ද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? ආවේ කොහෙන්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා. දන්නේ නැද්ද? දන්නවා. බුදුරජාණන් වහන්සේ නැවත අහනවා. යන්නේ කොහෙද? උත්තර දෙනවා. දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. එච්චරයි. දේශනා ඉවරයි. එයා යනවා. ගිහින් තාත්තට කතා කරනවා. තාත්තගේ පාර ගෑස්සිලා හැරෙද්දි අර අත මෙහෙම විසිකලා හැරෙද්දි අත වදිනවා පපුවේ. පපුවේ වැදෙදලා මැරිලා වැටෙනවා. තාත්තා දුවගෙන එනවා ටික වෙලාවකට පස්සේ. ඊට පස්සේ කරන දේශනාවල තාත්තා රහත් වෙනවා. දුව සෝතාපන්නලා ඉහළට ගියා. සමහරට ඉතින් ඔය හැමෝම මේ දේශනාවල අහන් ඉන්නවා. ඔබ මේවට සාක්කි. දෙවිය තලවල ඉන්නවා නම් ඔබ මේවට සාක්කි. ඒකයි. මට මතක් වුණේ පේසකාරී දියණිය කතාව හද්දි. මෙහෙම දෙයක් නුනේ කියලා. ඒකයි අපි දුන කියන්නේ. සරණ කරගන්න මම මාර්ගඵලලාභියෙක් මං දහම දන්න කෙනෙක් මේ කට්ටිය දහම දන්නේ නැ කී කී එක එක කී කී එක එක කෝණ වල දාගෙන එක එක ප්ලැට්ෆෝම් වල හිර වෙලා එක එක කම්ෆර්ට් සෝන් වල හිර වෙලා අනාත කරගන්න එපා. ජීවිතේ අන්තිම මොහොතේ එකක්වත් නැ සරණ ටිකක්වත් නැ පිටිට සමාඩ තව කෙනෙකුට හරි දෙයක් Tamanට හරි නැ මොකද එයාට අවබෝධය මට අවබෝධ නැ මොකද බුදුරජාන් වහන්සේ ළඟින්ම හිටපු අවුරුදු 20ක් බුදුරජාන් වහන්සේට අපුපස්ථාන කරපු ආනන්ද මහරහතන් වහන්සේ සෝතාපන්න උනේ පුන්න මහරහතන් වහන්සේ බණ අහලා. අවුරුදු 20ක් උපස්ථාන කරපු ආනන්ද මහරහතන් වහන්සේ සෝතාපන්නුනේ පුණහාරුගෙන් බණ අහලා. අරහත්තුනේ බුදුහාරු පිරිනම් පෑවට පස්සේ. දිවස් ලැබින අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 25ක් උත්සාහ කළා තමා ආන්ගේ සමාධි උපදවාගත්තේ. අවුරුදු 25ක් වෙහසුණා. අවුරුදු 25කට පස්සේ තමා වසර 25 පින්වතුනේ අපි අවුරුදු 5ක් වත් අවිස්සලා තිනවද? මේක ආරම්භයලත් අවුරුදු 6 7යි තමයි යන්තම්. අවුරුදු 25ක් වෙහසිලා තමා දිවස් ලැබින අග්‍ර වුණේ සාසනේ 3-4 වෙනියා 4 වෙනියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒකයි කියන්නේ ඔබ බුදුන්ගේම විතර නෙමෙයි එහෙම වෙන්නේ. ඒ නිසා ඉතින් එන ආනන්ද හඳුර කියන තිබ්බනේ ඉතින් පුණහාඳුර විතරයි හරි ඉතින් බුදුහාමරෝ දන්න දෙයක් නැහැ නේ පුණහාඳුර නෙවන්නේ. එහෙමද කිව්වේ? මේ කතාවේ ලොකු අර්ථයක් තියෙනවා මේ උඩින් මම මේ කියවට. පරිස්සම් වෙන්න අපිට ලෝකේ ජජ් කරන්න එපා. ජජ් කරන්න බෑ. ඒකයි මිගසාලා සූත්‍රයේ බුදුහාම දේශනා කරනවා. එක තැනක මිගසාලා ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ මන් දන්න ඥාති දෙන්නෙක් මැරුණා. එක්කෙනෙක් සම්පූර්ණ මුළු ජීවිත කාලෙම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. එක්කෙනෙක් හොඳට කාම්බෝගී ගත කරා. භාගතුන් වහන්සේ දේශනා කරනවා දෙන්නම අනාගාමී වුණාලු. එහෙම වෙන්නේ කොහොමද? දැන් එක්කෙනෙක් සම්පූර්ණ ජීවිත කාලෙම බ්‍රහ්මචාරී. අනිත් කෙනා හොඳට කාම ජීවිතේ හිටියා. ඉතින් සාමාන්‍ය ජීවිතේ හිටියා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔබ වහන්සේ කියනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ අහනවා මිගසාල ඇවිල්ලා. ඔබ වහන්සේ දේශනා කරනවා භාගතුන් දෙන්නම අනාගාමී ලැබුණාලු. එහෙම වෙන්නේ කොහොමද? එක්කෙනෙක් වීරිය කරා මන් දැක්කේ වීරිය කරන දැක්කේ නැහැ. බුදුහාම දේශනා කරනවා. ඔබට ඒක තේරෙන්නේ නැහැ මිගසාල. ඔබ ලෝකේ මනින්න හදන්න එපා. තමන් දිහා බලා ගන්න. ඒට කිව්වේ නැහැ ඊට කලින් එයා ගියා. ඒකයි කියන්නේ. පේසකාරය දිනේක තාත්ත රහත් වුණා. දුවසෝතාපන්න. ඒකයි. චරිත අතර මගක් දුර ඇවිල්ලා ඒ චරිතය හරියට ඉවර කරගන්න. නැත්නම් චරිත ඉතුරුලා අය සාසන චරිත රංග දක්වල ඉවරලා ඒකනුත් තමයි මගින් හැලෙන්නේ වෙයි. එහෙමනොත් එහෙම අපරාධේ. එහෙමනොත් අපරාධේ. ඒ නිසා ඔබ අතර ඉඳලා ඔබත් එක්ක පින් කරලා ඒ මහා සුවසේ මරණය කියන එකම ධර්මතාවය හෙවත් අනිවාර්යෙන් සිද්ධ වෙන දේ සිද්ධ වෙයි කියලා සිද්ධ නොවේ කියලා හිතන දේවල් අතර සිද්ධ වෙන දේ මරණය කියන එක. ඒ කියන්නේ මේ සම්මුති මරණය. මරණයට මුහුණ දුන්න ඔබේ කාලේ වීරවරු වීරවරියෝ බාන පොඩි කාලයක් තුල දින 7200ක් ඇතුළත මේ ලෝකයට ඇවිල්ලා එච්චර පිටක් ගන්න පුළුවන් වුණා නම් අවුරුද්දක් දෙකක් දහම ඇසිරලා ඔබ මෙච්චර ළඟ ඉඳලා ඔබ මෙච්චර මෙදල කරලා ඒ දේ අපට අහිමුනොත් එහෙම අපි කොච්චර ද නේද? එහෙමයි. හොඳයි. ඔය යුට්ටක් දහම කාරණේ කතා කරමු පිඟුදුනේ. ඔන්න ඕක තමයි ඉතින් කරුණු. කතා හරි ලස්සනයි නේද? මටත් එහෙම වෙන්නේ නැත්තම් එහෙම දෙනවද? වෙයි වෙයි. ඊට එහා දෙයක් ඔබ කරගන්න. ඒකයි. කමටහනක් කර්මේශය කරන එක විදියක්. හරි. හොඳයි. පින්දුනේ අපි දැන් මේ කතා කරන දහම් කරුණු අතර අපි දන්නවා මේ දුක තමා නසන්න තියෙන්නේ. දුක තමා අපි අවබෝධ කරන්න තියෙන්නේ. දුක දැනෙන්න කෙනෙක් ඉන්නවා දැනට. දුක විඳින කෙනෙක් ඉන්නවා. ආන්ගේ කෙනා හොයනවා ලෝකේ දෙයක්. උපන් දා ඉඳලා මේ ලෝකේ දේවල් හොයනවා. මොනවද ඒ හොයන්නේ? ඈ වස්තු. උපන් දා ඉඳලා අපි හොයනවා දේවල් වස්තු. ඒවා තමයි ලං කරගෙන තියෙන්නේ. ඒවා තමයි හොයාගෙන යන්නේ. මුළු ජීවිතේම කාලෙම කැප කරේ බෙන්න මේ හොයන්න, වස්තු හොයන්න. මේක ධනේ වේවා ගේ දොර යානවා ඉඩකඩම් ද්‍රව්‍ය වස්තු අමුදොරු මුණුබුරු මිනිබිරි ඔක්කොම මේ වස්තු හිව්වේ කවුද පින්වතුනි මම ඒ වස්තු මට මොනවා ඉන්න ඕනද මගේ වෙන්න ඕනේ මට වෙන්න ඕනේ මගේ උන මට අයිති උන දෙයක් වෙන්න ඕනේ මෙන්න මේවා ඒ වෙනුවෙන් තමා මේවත් එකක් තියෙනවා ඒ තමා කැමති වස්තු ඒක පටන් ගන්නෙ මෙන්න මෙයා ළඟින් මුලින්ම කැමතුනේ ගැටද මටද ඈ ඊට පස්සේ මගේ දේවල් මට කරගන්න දේවල් මට අයිත් දේවල් ඕන් ඕකට අපි කිව්වා ලෝකය කාගේද මෙන්න මෙයාගේ මගේ ලෝකය දැන් මේ ටික ටික වේගෙන් කියනවා ඈ ඔය දන්නවනේ ඔන්න මගේ ලෝකේ බේ මේ ලෝකය මේ ලෝකේ මේ කෙනාට හිතෙනවා එක දෙයක් සමහරලාට මේ ලෝකේ මට දුකයි හැබැයි මට ඕන සැප ඒ නිසා මම මේකට කැමති නෑ මට මේක ඕනේ එහෙනම් මේ කැමති වස්තු හොයාගෙන මම යන ගමනේ මම දුකටයි සැපටයි පත් වෙනවා. ඒ දුකටයි සැපටයි පත් වී කොහොම හරි මේ වස්තු ටික මම කරගන්න ඕනේ, මගේ කරගන්න, මට අයිති කරගන්න. ඒක තමයි මගේ ලෝකේ, සැපවත් ලෝකේ. හැබැයි මට දුක එනවා. ඒක නැති කරගන්න ඕනේ. මට සැපේ ඕනේ. හැබැයි මේ සැපේ උදා කරගන්න මට තියෙනවා. සැපේ උදා කරගන්න තියෙන්නේ මට ක්‍රම 6කට. මට සැප උදා කරලා දෙන ක්‍රම 6කට. ඒ තමයි හයක් තියෙනවා සැප උදා කරගන්න සැප හොයාගෙන යන්න තමන්ට ලැබිලා තියෙනවා හයක් සැප හොයන් යන්න ඒ තමයි තියන් ඉන්නේ ඒකෙන් පහක් පේනවා එකක් පේන්නේ ඒ තමයි ඇස කන නාසය දිව කය ඔය ඔක්කොම තියෙනවා මනේ බේම් මේ හිතට බේම් මේ මන කියන මේ හිතට මේ ඇසින් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න දේවල් සම්බන්ධයෙන් බෙන්න මේ වස්තු සම්බන්ධනේ මේ කැමති වස්තු සම්බන්ධ මේකද මේ මේ බෙන්න මේ පහම් පාවිච්චි කරලා බේම් මේ හිතෙන් බෙන්න මේ වස්තු තමයි හොයන්නේ මේ මේ කෙනා මේව සම්බන්ධයෙන් බෙන්න මේ හිතේ තියෙනවා මේවට එක දෙයක් මේ කැමැත් ඇති වෙන එක දෙයක් නිසා ඒ මොකද්ද වටිනාකම තමල් ළඟ තියෙන වස්තු වටිනා හින්දනේ ළඟින් තියාගෙන ඉන්නේ. නැවත නැවත බලාපොරොත්තු වෙන ඒවා හොයන් යන්නේ ඇයි පිංගුතුනි? ඈ? වටින හින්ද නේද? වටින් නැතිව තමයි උදේට නැහැවත් කළා ප්‍රෙස් කළා ඇව්වේ වලට. ඒ ටික වටින්නේ නැහැ. අහක දාන ටිකක් තියෙන්නේ. හැබැයි මේ කෙනා මේ කැමති දේවල් නේද හොයන්නේ? ඒ කැමති දේවල් හොයද්දී ඒවට වටිනාකමක් තියෙනව නේද? නේද? තේරෙනවද නේද කියන එක? ආ. ඒ කැමති ඒ වටිනාකම තියෙන්නේ ඒ වටිනාකම තියෙන්නේ පිංගතුනි මේකේද 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 මේකද නැත්නම් මේකේද? මේක අපි කියමු හිත කියලා. ඈ? හිතේ. දැන් අපි කියනවා මගේ ගෙදර කෝටි 5ක් වටිනවා. හා. කෝටි 5 කියන්නේ වස්තුවේ තමන් කැමති වටිනාකම නේද? ඈ? ආ. ඒක ඒ වටිනාකම ගන්න, ඒක අරමුණු කරගන්න ඇස කන නාසය මේ පහම් පාවිච්චි කරලා. ඒ වටිනාකම කෝටි 5යි කියලා ආවේ කොහාටද? මේකට නේද? එහෙනම් මේ මම කියන කෙනා කැමති වස්තු හොයාගෙන යද්දී මගේ කරගන්න මට කරගන්න මට ඇති කරගන්න යද්දී ඒක මගේ ලෝක කරලා මේ දුකෙන් නිදහසලා දුකෙන් අයින් කරලා සැප හොයාගෙන යද්දී ඒ වටිනාකම තියෙන්නේ කොහෙද ඈ හිතේ හරි ඒක පැහැදිලිනේ ආ මෙව්වද අපි හොඳටම දන්නවා නේද දන්නෝ දනිති අපි හැමෝම නොදනිති. දන්නවනම් මේ යතරල නොකෝ නේද?
හරි.
හරි. ඊට පස්සේ එහෙනම් මේ මම කියන කෙනා ඒ ජීවිතේ වෙන් වෙලාම තියෙන්නේ ලෝකේ දේවල් හොයන්න, වස්තු හොයන්න, මුළු ජීවිතේම කැපලා තියෙන එකට. කැමති දේවල් හොයන් යන්න. වටිනාකම තියෙනවා ඒ හැම දෙයක් සම්බන්ධව කොහෙද? හිතේ. හරිද? එතකොට දැන් චුට්ටක් ඉස්සරට යන්න ඈ. ඇස, කන, නාසය, දිව, කායත් එක්ක එනවා හිත. එතකොට මේ වටිනාකම කියලා තිබ්බේ මෙතන. හරිද? හිතට ආපු වටිනාකම් ආවේ එක්කෝ ඇස ප්‍රත්‍ය කරගෙන, නැත්නම් කන ප්‍රත්‍ය කරගෙන, නාසය ප්‍රත්‍ය කරගෙන, දිව ප්‍රත්‍ය කරගෙන, කය ප්‍රත්‍ය කරගෙන. මේ හිතේ තියෙනවද බෙන්න මේ පහෙන් නාපු එක දෙයක්. මේ හිතේ නෑ නේද මේ පහෙන් ගත් නැති එකම දෙයක්වත්. ඒ කියන්නේ හිතෙන් අමුතුවෙන් ගත්ත දෙයක් තියනවද මේ පහට අරමුණ නොවුන? මේ පහරා නොගත්ත. නෑ නේද? හිතෙන් හිතට මොකක් හිතුණත් එක්කෝ එක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ආපු එකක් නේද? ඈ? ආ. අමාරු නෑ. මම ලේසින් කියන්න. හවස තමයි අමාරු ටික ඇත්තේ ගුරු හරුවන්ගේ. අපි බොහොම. ඒ නිසා එතකොට න්‍යායක් වයි කියන්නේ යන්නේ. ඒ තමයි. එතකොට පින්වතුනි බෙන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත ටිකක් නම් මේ හිතේ තියෙන්නේ. අපි ඇහෙන් ගත්ත රූප, කනෙන් ගත්ත ශබ්ද, කරුණා කියන්නේ හොඳට අහගන්න. අපි ඇහෙන් ගත්ත රූප, කනෙන් ගත්ත ශබ්ද, නාසයෙන් ගත්ත ගඳ සුවඳ, දිවෙන් ගත්ත රස, කයෙන් ගත්ත පහස. එහෙනම් මම දැන් කියනවා ඔබට, කනෙන් ආය මොනවද? සද්ද නේද? එහෙනම් සද්ද විතරක් ගන්න ඕනේ. මම දැන් කියවට පස්සේ ඔබේ දරුවා දැන් සද්දයද ගත්ත රූපයද ගත්තේ? දැන් දරුවා කියපම් මට දරුවෙක් බලන්න එපා, රූපයක් බලන්න එපා, දරුවෙක් ගැන අහන්න. දැන් කනට කන කම්පණය වෙද්දී දරුවා කියන සද්ද රූපයක් තිබ්බද? එහෙනම් මෙතන රූපයක් ආවනේ දරුවා කියලා. කොහෙන්ද ඒක ආවේ? කොහොමද ඒක ඉපදුනේ? අපි අහලා තියෙනවා, දැන් ගුරුසානෝ කියලා තියෙනවා, විපාක, ආහාර, නිබ්බත්ති, රූප. මං කියේ මේක සද්ද රූපයක් ගැන. හරි? මෙන්න මේ රූපය දරුව කියද්දි මෙන්න මේ විපාක කියන තැන තියෙන කොටස් තුනක්. මොනවද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම. ආහාර වුණා. අම්මේ ටික මකන්නද? අත දිග නැහැ. දරුවා කියලා ආවේ කොහොමද? විපාකයක් හිතට ආවා. ඒක තිබ්බ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර වුණා. ඒක තිබ්බ කොටස් ගොඩක්. මේකෙත් තා ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම n සංඛ්‍යාවක් තියෙනවා පිටුනේ. 8 වදලි වේ. n සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මේකෙත් තා ඈ. එතකොට ආහාර වුණා සතර ධාතුව. කන, තරංග, ඒ වගේම තමයි ස්නායු, මොළය, ඔවගේ එකී නොකී මෙකී ගොඩක් දේවල් එක්ක සම්බූත වුණ හිතේ නිබ්බති වුණා දරුවා කියන මොකද්ද? රූපය. ඒකුණේ කොහෙද? හිතේ. එහෙනම් රූප පේන්නේ ඇහැට විතරද? ඇහැ දැන් අපි හිතන් හිටියේ ඇහැට රූප පේනවා කනට සද්ද වෙනවා කියලා නේද? එහෙනම් කනටත් ආයේ මොකද්ද? ශබ්ද රූපයක්. නාසයට එන්නේ මොකද්ද ඒකට? ඒ වගේම දිවට එන්නේ මොකද්ද? කායට එන්නේ මොකද්ද? ස්පර්ශ රූපයක්. එහෙනම් ඒ සියල්ලම හිත කිට්ටක් දැන්න තියන්නකෝ මං. එහෙනම් ඒ සියල්ලම රූප නේද? ඈ නේද? තේරෙනවා නේද මේ කියන්නේ? මෙයාගෙන හිතන්න එපා දැන්. නිකන් මේ 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 හින්දා මේ මේ අන්තිමනේ හිතේට ආවනේ මේ දරුවෙක් කියලා. දැන් මම මේ සද්දයක් කරද්දි දරුවෙක් හිතරම් මැවිලා ආවන් නේද? ඈ ආ එතකොට ඒකාව හිතරනේ ආවේ දරුවද? දරුවගේ රූපයක් දා හිතට. රූපයක් ආවා. එහෙනම් හොඳට හිතන්න මේ විපාකයි ආහාරයි එකතු වෙලා නිබ්බති වුණ රූපය හැදුනේ නිච්ච වැඩපිළිවෙලක් යටතේද අනිච්ච වැඩපිළිවෙලක් යටතේද? ඇයි අනිච්ච උනේ? හේතු ගොඩක් ගැළපිලා තමා දරුවා කියන සද්දේ, දරුවා කියන ඒ සද්දේ අපට ඇහෙද්දි දරුවා කියන එක මේ රූපයක් වශයෙන් හිතට අරමුණු උනේ නේද? ආ එහෙනම් කන කියන එක නිච්චද අනිච්චද? ඇයි අනිච්ච? හේතු ගැළපිලා විද්‍යාමානව ඵලයක් වශයෙන් දරුවා කියලා ඒක රූපයක්. මේ දෙක නිච්ච වුණා නම් දරුවා මෙතන මේ රූපයක් වශයෙන් දරුවා අරමුණු පුළුවන්ද? හැබැයි මේ හැම එකම වෙනස් වෙවි. මේ එකට ගැළපි ගැළපි බැඳුන හින්දා නේද මේ ඔක්කොම කයක් හේවත් හේතුන් නිසා හටගත්ත දෙයක් හින්දා නේද මෙතන රූපයක් නිබ්බත් උනේ? ඒ කියන්නේ මේ එකක්වත් වෙනස් නොවී තිබ්බනම්, තනි තනියෙන් තිබ්බනම් පුළුවන්ද? බෑ. එහෙනම් රූපය කියන්නේ මේ කනහරා ආපු රූපය, කනහරා හිතට හැඟුණ රූපය නිච්චද අනිච්චද? එහෙනම් අර මම මුලින්ම කිව්වේ වස්තු හොයාගෙන වටිනාකමක් දාගෙන කැමති දේවල් හොයාගෙන යද්දි කනට හම්බෙනවා. ඒ කනට හම්බුණ වස්තු සියල්ලම නිච්චද අනිච්චද? එහෙනම් ඒ වගේ නේද ඇසත්? ඇසත් ඒ වගේනේ. කනත් ඒ වගේ. නාසය, දිව, කය, මන මේ ඔක්කොම මේ හැම මේ මොකෙන් අරමුණක් ආවත් පින්වතුනි මේ හැම එකම විපාක ආහාරත් එක්ක නිබ්බතුන දේවල් නේද? ඈ දැන් මේ කන ගැන අපි කතා කරේ. කනට සද්දයක් වුණාට පස්සේ දරුවා කියලා ආවේ. අපිට දරුවා කියලා අපි ගත්තේ. ඒක ආවේ හිතටනේ නේද? එහෙනම් මේ වැඩ පිළ අනිච්චයි නේද? එහෙනම් ඒ වගේම නේද මේ හැම එකක්මත්? ඈ එහෙනම් මේ වස්තු හොයාගෙන දිවි හිමියෙන් මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ඔක්කොම පාවිච්චි කරලා ක්‍රියා කරන මුළු වැඩපිළිවෙලම නිච්චද අනිච්චද? අනිච්ච වූ වැඩපිළිවෙලක් ඇතුලේ මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද? ඈ ඇයි බැරි? ඇස, කන, නාසය, දිව, කය, මන මේ හැම එකක් කරාම ඇසට එන්නේ විපාකයක්. ඇස හරහා ආ විපාකයක්, කන හරහා, නාසය හරහා, දිව හරහා කර ඔක්කොම විපාක. ඒ විපාක වලට හැම වෙලාවෙම ආහාර වුණා. සතර මහා ධාතු තුල ගොඩක් දේවල් ඊට පස්සේ නිබ්බත් වුණා. ඒ ඒ හිත ඒ ආපු දේ හඳුනාගත්තේ කොහෙන්ද? හිතෙන් නේද? එහෙනම් අපි ඇහෙන් දැක්ක, කණෙන් ඇහුවා, නාසයෙන් දිවෙන් කයෙන් ගත්තා කීවට අන්තිමට මේ හැමදේම අරන් තියෙන්නේ කොහටද? හිතට නේද? පැහැදිලිද? මේ හැම එකම අනිත්‍යයි. මේ හැම එකෙම ඇහෙන් ඇහෙන් බැලුවත්, කණෙන් ඇහුවත්, නාසයෙන් දිවෙන් කයෙන් දැනගත්තත්, හිතට හිතුණත් ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම ආවෙත් කොහටද? හිතට.
වේග වැඩිද? ඉතා කරුණක් මේ කියන්නේ ඉස්සරට යන එකයි. මේ කතා කරපු ටික නේ කතා කරන්න රටක් ගාලා. අමාරුද? තේරෙන්නේ නැත්නම්, අහන්නත් බෑ නේද? හරි. එහෙනම් ඇස, කන, නාසය, දිව, කය කියන හයේම වැඩපිළිවෙල අනිත්‍යයි නම් ඒ හැම එකම හිතට නම් එන්නේ. මේ ලෝකේ මම කැමති දේවල් හොයන් යන කියලා වැඩපිළිවෙල මේ එයාගේ ප්‍රොසෙස් එක සම්පූර්ණ පාවිච්චි කරා. ඒක 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 පාවිච්චි කරන්න, පාවිච්චි ඒක හොයන්න පාවිච්චි කරන මේ ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව, මේ කය, මේ හිත. එහෙනම් මොකද්ද? අනිච්චයි. අනිච්චයි හේතුන් නිසා, ටිකක් හේතුන් නිසා හටගත්ත දෙයක්. තයුට්ටක් කියන ඉස්සරහට ඈ මට වෙන්න මෙහෙම කියන්න. ඔබ රූප නොදකින වෙලාවක් තියෙනවද? වැඩිපුරම ඇහුවේ සද්දද, ගන්ධද, රසද, ස්පර්ශද, රූපද? නැත්නම් වැඩිපුරම බලබල හිටියේ රූපද? මෙතන අපි කතා කරන රූපේ ඉඳ ඇහැ හරහා ආවේ මොකද්ද? කන හරහාත් ආවේ මොකද්ද? ශබ්ද රූපය. අපි හිතන් හිටිට සද්දයක් ඇහුවා කියලා, සද්දයක් අහලා සද්දයක් බලලාද? දැන් අපි සින්දුවක් ඇහුවට සින්දුවක් අහලා සින්දුවක් බලලාද? ඉතින් මොන සද්දයක් ආවත් රූපයක් ආව නේද ඒකත් එක්ක? නෑ වගේ ඉන්න එපා. එහෙමද නැද්ද?
විපාක ආහාර නිබ්බත්ති වුණා. ඇස, කන, නාසය, දිව, කය, මන මේ හයත් එක්කම.
එතකොට මේ හැම එකක්ම දැන හඳුනා ගැනීම උනේ මෙන්න මේ තුනත් එක්ක. එතකොට ඒ ආපු හැම එකක්ම ඇහින් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුවත්, නාසයට ගන්ධයක් දැනුණත්, දිවට රසයක් ආවත්, කයට පහසක් ආවත්, හිතට අරමුණක් ආවත්, අන්තිමට මේ හැම එකක්ම රූප නේද? ඈ රූපයක් නැති ගන්ධයක් කියන බණ මට. රූපයක් නැති ගන්ධයක්. දැන් ඔබ මතක් කරගන්න කැමති ගන්ධයක්. හැබැයි රූපයක් බලන්න එපා එකකින් ඈ.
මේ ටිකක් වැදගත් නැකට යන්නේ. හැම එකම වැදගත් තමයි. ඉතින් මුලින් ඉඳන් වැදගත්. ඔක්කොම වැදගත්. හැම එකම වැදගත් උනාට නේද?
මට කියන්න. ඔබ සද්දයක් ඇහුවා රූපයක් නැති. දැන් ඇහැට නම් රූපයක් දැක්ක රූපයක් නැහැ කියලා කියන්න බෑනේ. එහෙමත් වෙනවා පිංගතුනේ. මම නිකන් කියන්නද? දැන් මේ පිටිපස්සේ පුටුව දැන්නේ අරමුණු නටක් ගාලා. ඇමිට කලින් දැක්කේ නැද්ද? ඇහැ සජීවී නැද්ද? දැන්ට ඔය මස්ලේ ගැන කතා කරන්නේ ඈ. තේරුම් ගන්න මේ එළියේ තියෙන මේ අස්කන්නස් ගැන තමයි කතා කරන්නේ. ඒ මූලික ප්‍රොසෙස් එක ගැන කතා කරන තාම. දැන් ඔබ සමහර කියන්නේ මම මේ අත් ළඟ තිබිලා දැක්කේ නැහැ කියන්නේ. සමහර මේ ඒක හොයලා එතනම ඒක දැකලා නැහැ. එහෙනම් මේ ඇහැට පේන්නේ නැහැ නේද? එහෙනම් ඇහැට පේන්නේ රූපයක්මයි කොහොමත් නේද? එහෙනම් ඒත් රූපයක් පේන්න තිය අවස්ථාවක් තියෙනවනේ.
නේද? හැබැයි ඇහැට පේන්නේ කොහම රූපනේ අපි දන්න විදියට. නේද? අර අරක අරමුණුන් නැති නිසා ඒක දැක්කේ නැහැ. නමුත් දැක්කනම් ඒක අඳුනගන්න රූපයක් කියලා. ආ. කනට මට කියන්නකෝ. දැන් දරුවා කියලා කියද්දි ඒ සද්ද දරුවා හිටියද? ඈ ඒ සද්දේ දරුවා හිටියද? මං දරුවා කියද්දි ඒ සද්ද ඇතුලේ දරුවා හිටියේ. දැන් මෙහෙන් සද්දයක් දෙනවා. එතකොට ඔබට රූපයක් එනවා. එහෙනම් සද්ද දරුවේ හිටියේ නෑ නේද? ඒක කම්පනයක් නේ, සද්දයක් නේ. ඒක දරුවා කොහටද ආවේ? හිතර නේද? එහෙනම් තාම අපි සද්දයක් අහලා නැහැ නේද? සද්දයක් කියලා අන්තිම මොකද කරලා තියෙන්නේ? රූපයක් බලලා නේද? ඈ? මොකද ඒක දැනගත්තේ කොහෙන්ද? මේ හිතින්. ගන්ධයක් එද්දි ගන්ධයත් එක්ක ආවේ මොකද්ද? රූපය. රසයක් එද්දි රසයත් එක්ක ආවේ මොකද්ද? ස්පර්ශයක් එද්දි ස්පර්ශයත් එක්ක ආවේ මොකද්ද? ඈ? හිතට මොකක් හරි මතක් වෙද්දි ඒ මතකයත් එක්ක ආවේ මොකද්ද? එහෙනම් මේ ඇස කන නාසය දිව කය මන කියන මේ හයටම, ඒ හයෙන්ම අපි සද්ද ඇහුවා ගන්ධ රස විඳ කියලා කියවට ඇත්තටම බලලා තියෙන මොනවද? රූප. ඕන් ඔය රූපත් එක තමයි යන්නේ ඉස්සරහට. එහෙනම් ඒ රූප ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත හැම රූපයක්ම, හැම අරමුණක රූප ගන්න, ඒ හැම රූපයක්ම කොහෙටද, කොහාට දෙක ආවේ රූපේ? ඈ? හිතට. හැබැයි අපි හිතන් ඉන්නවා මේ හිතට එන රූප, හිතට හැඟෙන රූප ටික තියෙන්නේ කොහේ කියලාද? වස්තුවල කියලා. වස්තු නිකන් මොකක් වල ලියුණාද? වස්තුවල කියලා. දරුවා කියලා එක කණයි ශබ්දය, මේ අනන්ත අප්‍රමාණ මේ කර්මජ රහණින් බීජයක් ගැල්ලවිලා අවිද්‍යා තෘෂ්ණා කර්මත් එක්ක සතර ධාතුවයි කණයි ඒ ආපු තරංගයයි ඒ තිබ්බ ස්නායු මොළය ඔවගේ අනන්ත සංඛ්‍යාවක් හේතු ගැළපිලා නිබ්බති වුණා දරුවා කියලා. ඒ කොහෙද, ඒක කොහෙද හැදුනේ? හිතේ. හැබැයි හිතේ හැදෙද්දි අපි ඒක පණවන්නේ කොහෙද? මෙන්න මේ වගේ. මගේ වස්තුව කියලා කියනවා නේද? ඒ දරුවා කියලා ගත්තේ මෙන්න මෙතන. සතර ධාතුවේ ගත්තේ. ඇයි මේකට විතරක් බැඳෙන්නේ? මේකට බැඳෙන්න බෑ. ඇයි මේක විතරක් අල්ලගත්තේ? දරුවා කියලා හිතට කනට ඇහෙද්දි හෝ හිතට හිතෙද්දි નિરાයාසයෙන්ම හිතෙන්නේ ඒ දරුවා කොහෙද ඉන්නේ? මේ එළියේ. හිතේ ඉන්නෙත් කොහේ ඉන්න දරුවෙක්ද? එළියේ ඉන්න කෙනෙක්. ඒකයි අපි හිතන් ඉන්නවා මේ රූප තියෙන්නේ මේ වගේ කියලා. අපි හිතන් ඉන්නවා රූප තියෙන්නේ වස්තුවල කියලා. මේ ඇහැට පේන ඇහැ හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, හිත හරහා මේ ආපු රුවෙවලුම රූප, මේ රූප මේ ලෝක සත්‍ය හිතන් ඉන්න ඔය කොහෙ තියෙන්නේ? මෙන්න මේ වස්තුවල කියලා. හෙවත් මෙන්න මේ ආහාර කොටසේ එක කොටසක් කියලා. ඒ නිසා තමයි ගුරුහාමුදුරුවෝ කිව්වේ කැමති දේවල් ගෙදර ගෙන්න තියාගන්නේ. කොහෙද ඒවා තියෙන්නේ? ඇත්තටම තියෙන්නේ, ඇත්තටම ඒ මොහොතේ ඉදිරිය අරමුණු වුණාට හිතෙන්නෙම කොහෙද තියෙනවා කියලාද? මේ වස්තුලේවා තියෙනවා කියලා. මේ එළිය තියෙනවා. දරුවණන් දරුවණන් ඉන්නවා. වාහනේ නම් තියෙනවා. ඇත්තටම මේ දේ කොහෙද වෙන්නේ? හිතේ. එතකොට මේ තියෙනවා ඉන්නවා කියලා ගත්ත සියලුම, මේ තියෙනවා ඉන්නවා කියලා ගත්ත සියලුම රූප, මේ හැඟුණ සියලුම රූප නොදන්නා හින්දා ඇත්ත අපි හිතුවා ඒවා තියෙන්නේ මේ වස්තු ඇතුලේ කියලා. හරිද එතකොට? ඈ රූප තියෙන්නේ වස්තු වලද? රූප නිබ්බත් වෙන්නේ හිතේද? මේක මේක ආවේ විපාක ආහාරත් එක්ක නිබ්බත් වුණා. නිබ්බත් කියන්නේ නිපදවීම, බිහිවීම. ඒ බිහිවීම වුණා හිතේ. හේතු අනන්ත අප්‍රමාණ ගොඩක එකතුවක්. හේතුම් පටිච්ච සම්භූතං, සම්භූත වීම වුණා නිබ්බත් හටගත්ත හිතේ. ඒ නිබ්බති වුණා රූපය. ඇසහරහා රූපයක්, කන විපාක කරගෙන රූපයක්, නාසය, දිව, කය, ඒ හැම එකක් එකම ආවේ රූප. ඒක ආවේ කොහාටද? හිත ඇතුළට. හැබැයි හිතට එද්දී හිතට හිත ගන්නවා, එක්කෝ එක තියෙනවා නැත්තම් ඉන්නවා. තියෙනවා තිබුණා, තියෙන්න තියෙනවා, ඉන්නවා හිටියා, ඉන්න තියෙන ඔය කොහෙන් හරි ඉන්නවා හෝ තියෙනවා කියලා ස්වභාවයෙන් හිත අර ගන්නවා. ඒ ඉන්න තියෙන දේවල්, ඒ ඉන්න තියෙන දේවල් මේ හිතට හිතෙන්නේ බේමේ වස්තු වලයි. මේ දේවල් තියෙන්නේ මේ කට්ටිය ඉන්නේ. අපි හැම වස්තුකේ වස්තු කියලා කියන්නේ දේවල් නේ. ඒක අපි 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 හොයන් යන දේවල්. මේ කය කියන්නේත් එක වස්තුවක්. එතකොට මේ ලෝකයා හිතන් ඉන්නවා අමාරුද? ඔබ දන්න දෙයක් නේද කතා කරන්නේ? හිත දිහා පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ආ හිතින් හිතන්න රූපයක් නැති දෙයක්. හිතින් හිතන්නේ ඒක රූපයක් නෑ. කණින් අහන්න සද්දයක්, දැන් කණ්ණේ සද්ද ඇහෙන්නේ. ඇහැට සද්ද ඇහෙනවද? නෑ නේද? කණ්ණේ සද්ද ඇහෙන්නේ. කන නැත්තම් සද්ද ඇහෙනවද? නෑනේ. හා මට කියන්න, මට අහන්න, මට කියන්න බන්න සද්දයක් අහන්න බන්න රූපයක් නැති. දැන් ගෙදර දැන් දරුවා කියන සද්දෙ දෙද්දි ඒ සද්දෙත් එක්ක දරුවෙක් කන ඇතුළේ රිංගලා, හතර මහා ධාතුව කන ඇතුළේ රිංගලා, ස්නායු හරහා ගිහිල්ලා, මොලේ හැප්පිලා, හිතට ගිහිල්ලා දාවේ නැත්නම් දරුවා කියද්දි දයන රුයන්න වායන් හරි ආවනේ, මොකක් හරි රූපයක් ආවනේ. يعني මං කියන්නේ ඒ සද්දයක් විපාකයට සද්දයක් එද්දි ඒක ආහාරත් එක්ක ගැට නිබ්බතෙදි රූපයකින් බේරෙන්න පුළුවන්ද? කනට රූපකින් බේරෙන්න පුළුවන්ද? ඇහැට රූපකින් බේරෙන්න පුළුවන්ද? නාසයට, දිවට, කය රූපවලින් බේරෙන්න පුළුවන්ද? හිතට රූපවලින් බේරෙන්න පුළුවන්ද? එහෙනම් හැම වෙලාවෙම ඔය මොකද්ද කොර කොර ඉන්නේ? මේ රූප ගැන හිත හිත බල බල තමයි ඉන්නේ. රූපයක් එක්ක ජීවත් නොවන එක අවස්ථාවක් තියෙනවද? රූපයක් එක්ක මං ජීවත් වෙන්න තිය අවස්ථාවක් තියෙනවද? එක් අවස්ථාවක්. ඈ එහෙනම් ඒ ඒ රූප හැම වෙලාවෙම මේ හිතට ආවේ රූපයක් නම් ඇස හරහා හෝ කන හරහා හෝ නාසය හරහා හෝ දිව හරහා හෝ කය හරහා හෝ ඇසට ආවේ රූපයක් නම් අන්තිමට මේ හිතේ තිබිලා තියෙන මොනවද? හිත හිත හැදිලම තියෙන මොනවා කරන්නේද? රූප බලන්න. හැබැයි මේ හිතට මේ රූපේ එද්දී මේ මේ මේක දන්නේ නැති කෙනා කියන්නේ රූප කොහෙ තියනවද කියලාද? එළියේ තියෙන. රූපන්තිකෝ ආවසෝ රූපං වදේති. ඉත්ත්වයක් තියනවා වගේ හැඟෙනවා. ඒක සෝත මාර්ගපල නොලබ භූමිය තුල හිට තියෙන එළිය කියලා. නැත්තම් හිතන ඇතුලේ කියලා. ඕකේ එළියේදී තියෙන දෙයක්වත් ඇතුලේ තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක හේතුම් පටිච්ච සම්බූතං සම්බූතුණු දෙයක් ඒ මොහොතට. ඒකයි අපි මුලින්ම කතා කරේ තියනවා කියලා ගන්නත් බෑ නෑ කියලා ගන්නත් බෑ. බලපෑමක් අහලා දිනනේ වචනේ. එහෙනම් හිතට හැම වෙලාවෙම පෙන්ලා තියෙන හිත හැම වෙලාවෙම කරලා තියෙන මොකද්ද? රූප බල බල හිටුප එක. හැබැයි මේ හැම රූපයක්ම ගත්තා එක්කෝ තියනවා නැත්නම් ඉන්නවා. මේ තියනවා ඉන්නවා කියලා ගණෙද්දි හැම වෙලාවෙම අපිට හිතුණා එක තියෙන මේ වස්තු ඇතුලේ කියලා. ඒ නිසා මේ දේවල් හොයන් යන එක නැවැත්තුවේ නෑ. මේ දේවල් රකින්න හදන එක නැවැත්තුවේ නෑ. හැබැයි ඇත්තටම හොයපු රූපේ හොයන්ගිය රූපේ ඒ බැඳුන රූපේ තිබ්බේ කොහෙද? හැදුනේ කොහෙද? හිතේ. එහෙනම් අපි බැඳුනේ මේ ලෝකේ දේවල් වලට නම් මේ ලෝකේ ජීවි අජීවි හෝ මේ ද්‍රව්‍ය වස්තුව මොනවා හරි Taman කැමති උනේ මේ මේ ලෝකේ තියෙන දේවල් වලට නම් ඒ හැම දෙයක් මොකද්ද? රූපයක්. එහෙනම් ඇත්තටම හිත කැමති වෙලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ තණ්හලා තියෙන්නේ ඇත්තටම බැලුවොත් කොහට බැඳලා තියෙන්නේ? මේකටද මේකටද? ඒ වෙලාවේ බැඳුනේ හිතේ ආපු හිතට ඇඳුන රූපෙට. නමුත් ඒක හිතේ බව නොදැන හෙව්වේ කොහෙද? එළියේ. හිතේ හැදුන එකක් එළියේ හෙව්වොත් කවද හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. ඒකයි මෙතෙක්කල් තෘප්තිමත් වෙන කිසිම වස්තුවක් හම්බුන්නේ නැත්තේ. මොකද වෙන් කරගෙන හොයාගෙන ගිය හැම එකක්ම හැදුනේ කොහෙද? හිතේ. ඒ මොහොතට හැදුන පස්සේ ඒකට බැඳිලා ඒක හොයාගෙන ගියා කොහෙද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ලෝකේ හම්බෙයිද? ඈ ඇයි හම්බෙන්නේ නැති? හම්බෙන්නේ නැත්තේ තව හේතුවක් තියෙනවා. ඒ තමයි හේතුව. එහෙමද? නෑ. ඒ තමයි තේගදුනේ. අපි දැන් දන්නවා විපාක ආහාර නිබ්බත්ති නිසා දරුවා කියන එක නිපදුනා නම් හිතේ මේක අපි ගත්තා ඉන්නවා කියලා. එතකොට මෙතන ආහාර මෙතන විපාක වුණා අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර වුණා හතර ධාතුව ශබ්දය සේවත් තරංග කන ස්නායු මොළය ඒ වගේ ගොඩක් දේවල් හේතු වෙලා ආවට පස්සේ මේ අනන්ත අප්‍රමාණ හේතු ගැළපිලා බැඳිලා දරුවා කියන එක හිතට එද්දී දරුවා කියන රූපය හිතේ හටගද්දී මේ දරුවා කියන රූපය නිබ්බති වෙද්දී හේතුක ඵලයක් වශයෙන් හේතුක ඵලයක් වශයෙන් මේ දරුවා කියන එක නිබ්බති වෙද්දී මේ දරුවා කියලා මේ හතර මහා ධාතුට බැඳෙනවා කියන්නේ මේ බැඳිලා තියෙන දරුවටද දරුවා හැදෙන්න ආපු එක හේතුවකටද මේ එකක් හරි වෙනස් වුණා නම් මේ දරුවා කියන නිබ්බත්තිය වෙනවද නැහැ හැබැයි දරුවා කියලා හංගවගත් එක දරුවා කියලා හැඟුණ එක මේ මොන හේතුව හරි තියෙනවද මේ එක හේතුකවත් දරුවා හිටියද අනන්ත අප්‍රමාණ හේතු ගැළපිලා බැඳුනට පස්සේ දරුවා කියන එක හිතේ විද්‍යාමාන දරුවා කියන රූපේ හැබැයි මේ දරුවා කියන රූපේ හෙවත් මේ දරුවා කියන රූපේ මේ එක හේතුකවත් තිබ්බද එහෙනම් මේ දරුවා කියන එක තියෙන එකක්ද හැඟෙන එකක්ද හැඟෙන ඒ හැඟුණ දේ මේ කිසිම ආපු හේතුක මේ ඒ දේ හංගව ගන්න යොදාගත්ත ඒ දේ හංගව ගන්න හේතු උන මේ හේතු එකවත් තිබ්බකද්ද නෑ හේතුම් පටිච්ච සම්භූතං එහෙනම් මේ හේතු ගැළපිලා බැඳිලා විඥාණයෙන් කියන මේ දරුවා කියන දේ මේ දරුවා කියන පණවගත්ත වස්තුව එහෙවත් දරුවා කියන ඒ දරුවා කියන බැඳුන දේ මේ ලෝකෙ තියෙන එකක්ද තියෙන්නම් බැරි එකක්ද එහෙනම් මේ දරුවා කියන එකට බැඳිලා මේකේ එළියේ තියනකල තව හිතාගෙන මේ හේතු මොනව ඇතුලේ හෙව්වොත්ද මෙයා හම්බෙන්නේ අඤ්ඤ මඤ්ඤ වගේ තේපින්දුනේ බුදුහාම දේශනා කරනවා නාබි නන්දති නාබි වදති නාජ්ජෝසාය තිට්ඨති රූපේ දිහා බලාගෙන රූපය අවබෝධ කරලා රූපේ දිහා දකින්න කියනවා එතකොට බෙන්න මේ රූපෙහි නොඇලේ කියලා කියනවා මේක දකින්න තියෙන්නේ මේක දිහා බලහගෙනම තමයි ඒ කියන්නේ මේක නෙමෙයි ඈ මේ මේ මේක තමයි ඔක්කොම වෙන්නේ වැඩි නාබි නන්දති නාබි වදති නාජ්ජෝසාය තිට්ඨති රූපේ දිහා බලාගෙන රූපය අවබෝධ කරලා රූපේ දිහා දකින්න කියනවා එතකොට එහි නොඇලේ කියලා කියනවා ඒකයි බුදුහාමුදුර කියන්නේ චitteන නියති ලෝකේ චitteන පරික්කස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්ව භූති හිතේමයි ලෝකේ හැදෙන්නේ චitteන නියති ලෝකේ මේ ලෝකය ඇස කන නාසය දිව කය ඇතුළේ මේ හිතේ හැදෙන ලෝකය එක හිතක හැදෙන්නේ චitteන නියති ලෝකේ චitteන පරික්කස්සති චිත්තස එක ධම්මස මේ හිතේ හැදෙන ලෝකය හිතේ ඇඳුන ලෝකය තමයි සම්පූර්ණ විපර්යාසය කරන්නේ ආන් ඒ හිත විසීම තමයි මේ ලෝකේ නතු කරන් ඉන්නේ ඒ මොහොතට මොහොතක් ගානේ එන රූප රූපයක් වේවා ශබ්ද රූපයක් වේවා ගන්ධ රූපයක් වේවා රස රූපයක් වේවා ස්පර්ශ රූපයක් වේවා ධම්ම රූපයක් වේවා ඔය සියලුම රූප ඔස්සේ තමයි ඉන්නවත් තියනකල දේවල් අරන් තියෙන්නේ එහෙනම් මේ රූප සියල්ලම ලෝකෙට ඇйти ආන් ඒ ලෝකේ හැදුනේ කොහෙද හිතේ ලෝකේ හැදෙද්දී හිතේ හිත කියන ලෝකේ දරුවා කියන එකයි නිබ්බත් වෙද්දී ඒ දරුවා කියන එක මේ විපාකවලවත් ආහාරවලවත් තිබ්බ එකක් නෙමෙයි. හැබැයි මේව නැතුව හටගන්නෙත් නැහැ. හැබැයි මේව ඇතුලේ තිබ්බෙත් නැහැ. එහෙනම් ඇත කියන්නත් බෑ. නැත කියන්නත් බෑ. හේතුම් පටිච්ච සම්භූතං. හේතු ගැළපිලා බැඳිලා විද්‍යාමාන වීමක් වෙනවා. අන්න ඒ නිසා කියනවා අනිච්චයි කියලා. අනිච්චයි කියනවා විද්‍යාමාන ලක්ෂණය. එකක් නෙමේ කයක් ගොඩක් කියන ලක්ෂණය. හිතේ තියෙනවා නෙමේ හිතට හැංගෙනවා. ඒවත් එක විද්‍යාමානනවා. විද්‍යාමානනවා නම් මේක කයක් නම් හෙවත් මේ ගොඩවල් නම් ගොඩක එකතු වුණා නම් ඒකට කියනවා අනිච්චයි කියලා. එහෙනම් මේ හිතට නිබ්බත් වුණ දරුවා කියන එක නිච්චද අනිච්චද? අනිච්චයි. එහෙනම් නාසය දිව කයත් එසේ විය යුතු නේද? මේක අනිච්ච වෙලා අනිත් පහ නිච්ච වෙනවද? නෑ. එහෙනම් මේ සියලුම රූප හැදුනේ හිතේ. ඒක හැංගෙනවා. විපාක ආහාරයවත් මේ අනන්ත ප්‍රමාණ හේතු ගැළපිලා බැඳිලා ඒ නිබ්බත්ය වෙද්දී ආන්ගේ වෙන් උනේදී දරුවා කියලා වෙන් වෙලා හැංගෙන එක කවදවත් මේ හේතුල තිබ්බ එකක් නෙමෙයි. එහෙනම් මේ දරුවා වස්තු වල හොයලා හරියනවද? මේ දරුවා මේ ලෝකේ හොයලා හරියනවද? ලෝකේ හොයන්න ඕනේ හිත ලෝකයේ ඇතුලේ. එතකොට තේරෙයි මේ හේතු ඇතුලේ තිබෙත් නැහැ, හේතු නැතුව හටගන්නෙත් නැහැ. හැබැයි මේ ආපු දරුවා කියන රූපය හේතු ගැළපිලා බැඳිලා විද්‍යාමාන දෙයක්. හේතු ගැළපිලා බැඳිලා විද්‍යාමාන වෙන එක හිතේ නම් ඒ දරුවා කියන රූපය නිච්චද අනිච්චද? අනිච්චයි. ඒ දරුවා කියන රූපය හිතට ආවේ කනහරහණා. ඒ දරුවා කියන රූපය හිතට එන්නේ අසහරහණා. ඒ දරුවා කියන රූපය හිතට එන්නේ කන නාසය දිවකය නැත්තම් හිතහරහණා. එහෙනම් ඒ සියල්ල මොනවද? අනිච්චයි. එහෙනම් අපි දැනන් හිටියත් නොදැන හිටියත් මේ හිතට හැඟෙන සියලුම රූප නිච්චද අනිච්චද? අනිච්චයි. අනිච්ච වූ ලෝකේ ඒක නොදැන නිච්ච කරගෙන මේ රූප එළියේ කොහෙ හෙව්වොත්ද හම් වෙන්නේ? එහෙනම් මේ වස්තු කාමය, මේ වස්තු කාමය මේක දැක්කොත් බෙන්නේ වස්තු කාමෙන් දුරන්න පටන් ගන්නවා. බෙන්නේ මේ අනිත්‍යතාවය බලාගෙන ගියොත් මේ රූප තියෙන්නේ වස්තු වල කියලා ගත දෘෂ්ටිය, මේ එළියේ තියෙන දේවල්, මේ ඉන්නවා තියෙන කල ගත්ත දේවල්, ඒක හිතක හැඟෙන එකක් බව දකින්න ගත්තොත් ඔබ දහම දැක්ක වෙනවා, නිවන දැක්ක වෙනවා, අනිච්ච දැක්ක වෙනවා. එළියට අත දාන එක නවතිනවා. අත්තනා චෝද යත්තාණං කියන එක නවතිනවා. ලෝකෙට, ලෝකෙ පිරිසට එළියට චෝදනා කරනක නවතිනවා. බේ මෙතන තම බුදුහාම දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නෙතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ තිට්ටන්ති චිත්‍රාණි තතේව ලෝකේ. මේ සියලුම මේ හැඟෙන දේවල්, මේ ඉන්න දේවල් සංකප්ප රාගෝ පුරිසස්ස කාම, මේ වස්තු සම්බන්ධයෙන් අතුන් සියලුම කාමයන්, මේ සියලුම කාම සංකල්පයක්, හෙවත් හැඟීමක්. මේ ලෝකේ හොයන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි දරුවා කොච්චර ළඟින් තියාගෙන ඇස්මානේ පැය 24ම තියාගෙන කොච්චර දේවල් කරත් මේ සම්බන්ධව සෑහීමකට, ඇතිවීමකටපත් වෙන්නේ නැති, තෘප්තිමත් කරගන්න බැරි. ඒකයි වස්තු නිසා හිත හෙවත් තමන් තෘප්තිමත් නොවෙන්නේ. මොකද මේ වෙන් කරගත්ත බෙන්න මේ රූප, මේ වස්තු ඇතුලේ හෙවත් මේ ලෝකෙ හෙව්ව කියලා කවදාවත් හම්බෙන්නේ නැහැ. මේක අනිච්චයි. විපාක ආහාර නිසා කණයි ශබ්දයයි එකතු වෙලා
හැදුන
මේ දරුවා කියන එක හිතේ නිබ්බත්ති වුණා. ඒ දරුවා කියන රූපය හිතේ නිබ්බත්ති වුණේම බෙන්න මේ අනිච්ච වැඩපිළිවෙල ඇතුලේ. එහෙනම් මේ කනත් අනිච්චයි, මේ ශබ්දත් අනිච්චයි, ඒ වගේ මේ හිතේ හැඳුන මේ ඔක්කොම අනිච්චයි. එහෙනම් මේ සියල්ල මොනවද? අනිච්චයි. මේ එකක්වත් එකේව නෙමේ. මේ හේතු නිසා හටගත් ඒවා. මේවා ගොඩවල්. කණයි ශබ්දය වගේ තමයි ඇසයි රූපත්. කණයි ශබ්දයයි එකතු වෙලා විපාකයි ආහාරයි එකතු කර නිබ්බතුන නම් දරුවා. ඒ දරුවා මේ කිසිම හේතුවක හම්බුන් නැත්තම්, හැබැයි හේතු තු හටගන්නේ නැත්තම් බෙන්න මේ හිතට ආපු රූපේ කියන්නේ තියෙන එකක්ද හැංගෙන එකක්ද? හැංගෙන එකක්. එහෙනම් මේ සියලුම රූප තියෙන ඉන්න ඒවද නැත්තම් හැංගෙන දේවල්ද? හැංගෙන දේවල්. මේ මේ අනන්ත අප්‍රමාණ හේතුන් ගැළපිලා බැඳිලා මේ රූප හිතට හැංගෙනවා. ආන් ඒ හැංගෙන දේවල් අපට හිතෙනවා එක්කෝ තියෙනවා නැත්තම් ඉන්නවා. ඒ තියෙන ඉන්න රූප මේ වස්තු වල තියෙන්නේ කියලා උදේ ඉඳලා රෑ වෙනකන් ඇස කන නාසය දිව කය මන වෙහස වෙහස ඒවා හොයනවා එළියේ. හම්බෙයිද? බෙන්න මෙතන ප්‍රශ්නේ බව දැක්කොත් මුලින්ම නවතිනවා පින්වතුනි, එළියට ඇඟිල්ල දික් කරන එක. ප්‍රශ්නේ දකින්නවා හිතක තියෙන එකක් කියලා. අද දකින්නේ ප්‍රශ්නේ හිතේද නැත්තම් එළියේද? බෙන්න ක්‍රියාවලිය මේක තා ගොඩක් විස්තර කරා ගුරු සාමිනාසය. අද මේ සියලුම රූප අනිච්චයි. හේතුව හේතුන් ගොඩා ගැළපිලා බැඳිලා තමයි නිබ්බති වෙන්නේ හිතේ. ආන්ගේ හිතේ නිබ්බතින තමයි අපි හිත ගන්නෙ තියනවා ඉන්නවා කියලා. තියනවා ඉන්නවා කියලා ගත්ත ගමන් ඒක හොයාගෙන යනවා මේ වස්තු ඇතුලේ. හැබැයි වස්තුල කවදවත් ඒක හම්බෙන්නේ නැහැ. මොකද වස්තු කියන්නේ මේ අනන්ත අප්‍රමාණ හේතු ඇතුලේ එක හේතුවක් විතරයි. මේක හේතුවක් විතරයි. මේක මේ දරුවා කියන වෙන් වෙලා ගත්ත වෙන් කරගත්ත එකට අදාළ හේතුවක් විතරයි. මිසක් ඒ දරුවා නෙමෙයි. ඒකයි දරුවා ළඟට ගිහින් වෙන් කරගෙන ඇහැ පාවිච්චි කරලා උපරිම ගන්න පුළුවන් වර්ණ ටිකක්, කන පාවිච්චි කරලා උපරිම ගන්න පුළුවන් ශබ්ද ටිකක්, ඒකත් රූප, අරකත් රූප, ගන්ධ ගන්න පුළුවන් ඒත් රූප, ශබ්ද ගන්න පුළුවන් ඒත් රූප, රස ගන්න පුළුවන් ඒත් රූප, ඒ ඔක්කොම හිතට හිතනවා ඒත් රූප. ඒ එකක් ඇතුළේවත් දරුවා ආවද? ඒ එකකටවත් කියලා පුළුවන් දරුවා දරුවත් එක්ක හිටියා කියලා? ඈ බෑ. ඒකම හේතු. මේ හිතේ බව දන්නේ නැතුව දරුවා එළිය හොයාගෙන, දරුවා එළිය හොයාගන්න තියෙන්නේ මොන වගේන්ද? මෙන්න මේ පහින්නේ. ඇස කන නාසය දිව කය ඔය ටිකන ඔක්කොම හිතේ ඉන්නේ. මේ කණයි ශබ්දය ගැටලා ආපු දරුවා, හිතට ආපු දරුවා එළිය හොයාගෙන ගියොත් ඒක එළියේ මේ දරුවා ඉන්නවා කියලා ගත්තට පස්සේ, ඒ ඉන්නවා කියලා ගත්ත දරුවා හොයන්න යද්දි, ඒ දරුවට බැඳිලා ඒ දරුවා හොයාගෙන යද්දි පාවිච්චි කරනවා එක්ක වැහැ, නැත්තම් කන, නැත්තම් නාසය, නැත්තම් දිව, නැත්තම් කය. ඔය ටික තමයි හිතින් හිතන්නේ. එතකොට ඇහැරහාය වර්ණ රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයක්, මේ සියල්ලම රූප ගොඩක් ආවා මිසක් දරුවෙක් ආවද? ඈ ආන්ගේ රූප, ආන්ගේ සියලුම රූප හිතේ හටගද්දි හිත කියනවා මේ ඉන්නේ දරුවා. ඒක හිතට හැංගෙන එකක් මිසක් දරුවා කියන්නේ තියෙන දෙයක්ද? එහෙවත් ඉන්න කෙනෙක්ද? දරුවා කියන්නේ ඉන්න කෙනෙක්ද නැත්නම් හැංගෙන දෙයක්ද? ඉන්නවා කියලා හොයන් යන්න තියෙන්නේ ඉන්න කෙනා හොයන්න තියෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නම් හම්බෙන්නේ ඇහැට අදාළ රූප කන්ට අදාළ ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප මිසක් දරුවෙක්ද නැත්නම් ඒ දරුවා කියලා ගත් එකේ රූපද ඈ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප කො රූපඩ යන්නේ අහුවේ නැන්ද උඩ ඈ ආන්ගේ රූප කොහෙද හටගත්තේ හිතේ ඒ රූපෙට හිතුණා හිතට ආපු රූපෙට හිතෙනවා මේ ඉන්නේ දරුවා විඥාණයෙන් හඟවනවා විඥාණයෙන් පෙන්නවා විඥාණය කියන මායාකාරයක් පෙන්නනවා මේ කිසිම විපාකයේ ආරගෙන කිසිම හේතුවක නැතිම දෙයක් පෙන්නනවා මවලා ආන් මේ මව් එක අපි මේ හේතු ඇතුලේ හෙව්වොත් කවද්ද හම්බෙන්නේ හම්බෙයිද නෑ එහෙනම් මේ වෙන් කරගත් රූප කවදවත් මේ වස්තු තුල නෑ මෙන්න මේක දැක්කොත් වස්තුකාමී දුර වෙන පටන් ගන්නවා වේගින් මේ කරුණ ටිකක් කිව්වේ මේක මේ මීට වැඩි කතා කරලා තිනවා ගුරු සායන මේ බොහොම පල්ලෙහා මට්ටමත් තමයි මේ කතා කරේ මේ ඔක්කොම රූප හට ගන්න හිතේ එහෙනම් ඒ සියලුම රූප එහෙනම් ඒ සියලුම රූප නිච්චද අනිච්චද අනිච්චයි රූප අනිච්චයි එහෙනම් ඇස කන නාසය දිව කය කියන්නේ සැපයි දුකයිද එහෙනම් මේ වගේ හදාගන්න ලෝකේ හැදෙන්නේ හිතේ නං මේ සියලුම රූප කොහෙද තිබ්බේ හැදෙන්නේ කොහෙද හිතේ එහෙනම් ඒ හිතේ හැදෙන රූපය මේ ඇස කන නාසය දිව කය පාවිච්චි කරලා හෙව්වොත් හම්බෙයිද හම්බෙන්නේ නැහැ හැබැයි හම්බෙන්නේ නැහැ කියලා නොහැඟී ඉතියේද දැන් හම්බෙන්නේ නැති බව තේරුම් ගත්තා දැන් හැංගෙන්න දොතියේද හැංගෙනවා හැබැයි රැවටෙන්නේ නැහැ ඊට පස්සේ හේතුව හිතක් හට ගන්න අවශ්‍යයි විපාක ආහාර ඒ නිසා තමයි නිබ්බත් වෙන්නේ හැබැයි මේ නිබ්බත් වෙනවා දරුවා කියලාම හැබැයි මේ ඇත්ත දැක්කට පස්සේ මේක වෙන් වෙලා හැංගෙන්නේ නැහැ දරුවා කියලා දන්නවා හැබැයි අර ගත්ත දෘෂ්ටි නැහැ ඉන්නවා තියෙනවා නෙමේ දරුවා කියලා හැංගෙනවා හැංගෙන එකක් කොහෙ හෙව්වොත්ද හම්බෙන්නේ එහෙනම් මේ සම්බන්ධව බලාපොරොත්තුවක් නැහැ ඒ රහතන් වහන්සේ බයි මේ සියලුම රූප අනිච්චයි රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප මේ සියලුම රූප අනිච්චයි හැබැයි අනිච්ච වුණාට අපේ මුළු ජීවිත කාලෙම අපි කරලා තියෙන අන්තිම මොනවා කරපුවද රූප බලපෙක තමයි අපි කිව්වා සින්දු ඇහුවා අහලා නැහැ සින්දු බලලා ගන්ධත් බලලා ගන්ධත් එක මොකක්ද ආවේ රූප ඒවා ආපු විදිහට මැවි ආවේ නැද්ද මැවිලා පෙනේ උන් නැද්ද රූපේ මැවිලා පෙනේවි රූපේ උන් නැද්ද ඒ සින්දු හරි ඇත්ත නේ විදින බාන කොච්චර නිවන දැකලා ලියපු සින්දුද කියලා මැවිලා පෙනේවි රූපේ ඉතින් හරියටම හරිනේ හිතේ රූපෙම කැවුනේ මැවුණා හෙවත් හැඟුණා ඒ සින්දුවේ නිවන් දකින්න බෑ පුළුවන් ඒකයි මැවිලා පෙනේවි රූපේ කියද්දි ඔබට රූපයක් මැවිලා වෙ නැද්ද මේ දැන් නේ මං කිම කරේ හක් කියද්දි ඉතින් හරිනේ කියලා තියෙන ඒක උදේ බලපුවානේ හැබැයි ඒක හරි වුණාට අපි කොහෙද හෙව්වේ වස්තුව ඇතුලේ එළිය හෙව්වා ඒවා එහෙම එකක් නැහැ ඒ කියන්නේ හිතේ දැන් තියනවද නැහැ එහෙම ගන්නත් බෑ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානුජිත හේතු නිරුද්ධ වන ගමන් ඒක නිරුද්ධ වෙනවා තියෙනවා කියන්නත් බෑ, ඉන්නවා කියන්නත් බෑ. මේ මොහොතේ හටගන්නේ හේතුම් පටිච්ච සම්භූතං. මේ මොහොතේ සම්භූත වෙන්නේ. ඒකයි කියන්නේ අතීතං නාත්ව ගම්මෙය නප්පටික්ඛංකි අනාගත පච්චු පණ්ණංච යේ ධම්මා. මේ ධර්මතා හටගන්නේ මේ මොහොතේ. ඒක තමයි తాත්‍ර తాත්‍ර විපස්සති. ආන් එතන එතන තමයි ඇත දකින්න තියෙන්නේ. ආන් ඒ හිතේත් දකින්න ඕන. ආන් එතකොට කියනවා සචිත්ත පරියෝදපණං වෙනවා කියලා. ඔය හිතේ ඇත්ත දකිමින් හෝ දකින්න උත්සාහ කරන යම් මොහොතක් ඇද්ද, ආන් ඒ මොහොතට මේ ලෝකේ තියෙන වස්තු සම්බන්ධයෙන්, මේ ලෝකේ අපි දරාගත් දේවල් සම්බන්ධයෙන් රාග දේශ මොහ වෙන්නේ. හේතුව දන්නවා අය මේ වස්තුල තියෙන එකක් නෙමෙයි මේ රූපේ කියන්නේ හිතට හැඟෙන එකක් කියලා. හැබැයි ඒක නොදකින තාක්කල් මේ වස්තු හඹන් යනවා, මේ ලෝකේ හඹන් යනවා. හැබැයි කවදාවත් මේ නිබ්බත්ති රූපය මේ කිසිම විපාකයකවත් කිසිම ආහාරයකවත් තියෙන එකක් නෙමෙයි. හැබැයි ඒක නැතුව හටගන්නෙත් නැහැ. හේතුම් පටිසම්භූතං සම්භූත වීමක් වෙනවා. විඥාණය විසින් ඒක මවලා පෙන්නනවා, හඟවනවා. හැඟින්නේ තියෙන එකක් නෙමෙයි, තියනවා කියලා හැඟෙනවා, ඉන්නවා කියලා හැඟෙනවා. හැබැයි හැඟීම් ඉතුරුලා තියනවා ඉන්නවා කියන එක දුර වෙනවා. ඒකට කියනවා දුක දුර වුණා කියලා. ලෝකයේ තියෙන ලොකුම බොරුව මොකද්ද? ඈ වෙලාවත් ඉවරයි. ලෝකයේ තියෙන ලොකුම බොරුව මොකද්ද? ඔය ඔබ ඉන්න එක. කෙනෙක් ඉන්නව නේද? ඒ ඉන්න කෙනාට නේද ලෝකේ තියෙන්නේ, ඉන්නේ තියෙන දේවල් තියෙන, ඉන්න දේවල් තියෙන. මේ ඉන්නවා කියන එකම බොරුවක්. මෙහෙම එකක් හැංගිනවා. ඉන්නවා කියලා හැංගිනවා. අර දරුවා කියලා ගත්ත හේතුවල, ඒ දරුවා කියලා හටගත්ත විපාක ආහාර කියන ඒ කිසිම හේතුක දරුවා හම්බුන්නේ නැත්තම් මම ඉන්නවා කියලා ගන්න එක මොන හේතුව තිබුණද හම්බෙන්නේ? එම හම්බෙන්නේ නැහැ. එහෙනම් ලෝකෙ තියෙන ලොකුම බොරුව තමයි ওই කෙනෙක් ඉන්නවා කියන එක. ඕකෙ ඉන්නව නෙමෙයි, Tamanට ඉන්නවා කියලා හැඟෙනවා. ඒකට කියනවා දුක කියලා. ඒ දුක හිතන්නකෝ. මෙහෙම මහා බ්‍රහ්ම යනවා, අපි යට දුකයි කියලා කියන්නේ කොහොමද? මහා බ්‍රහ්ම ඇවිල්ලා බණ අහනවා. අපිට දුක කියපුවාම මතක් වෙන්නේ මොකද්ද? විඳින දුක ගැන මතක් වෙන්නේ. රූප කියපුවාම අපිට මතක් වෙන්නේ මොකද්ද? මේ වස්තුස වස්තු. අපිට දුක කියපුවාම මතක් වෙන බෙන්නේ මේ විඳින එක. ඒකට කියනවා එකොලොස් ගිනි. ඉතින් එකොලොස් ගිනි ප්‍රකට නැහැ මහා බ්‍රහ්මයාට. එහෙනම් ඇත්තම දුක කියන්නේ දකින්න තියෙන එකක්. එහෙනම් දුක එයාට අපි පෙන්වන්න ඕන. ඒ තමයි පළවෙනි ආර්ය සත්‍ය. දුක් ආර්ය සත්‍ය කියන්නේ මේ ගැන නෙමේ කතා කරේ බෙන්න මේ ගැන. එහෙනම් මහා බ්‍රහ්මයාට පෙන්වන දින දුක මොකද්ද පිංගතුනි? එයාට මේක ප්‍රකට නැහැ. එයාට මත් දන්නෙත් නැහැ. එයාට ආයතන තුනක් ප්‍රකටයි. ඇස, කන, හිත. එවත් මන. කයක් ප්‍රකට නැහැ. එහෙනම් මේක කොහොමද පෙන්වන්න බෑ ලේසියකට? හැබැයි අපිට කොහොම හරි පෙන්න ගන්න පුළුවන් නම් ඔය මහා බ්‍රහ්මයාටත් ඉන්නවා කියලා එක වෙන්න බැරි දෙයක් කියලා. ඒ කියන්නේ දුක දකින්නවා. මේ ඉන්න හැම එකක්ම වෙන් වෙලා තියෙන්නේ මේ තමන්ව වෙන් කරගෙන ඊට පස්සේ තියෙන ඉන්න දේවල් වෙන් කර ගන්නවා. ඒව හඹාගෙන වස්තු තුල ඔය හොයන් යනවා. හැබැයි මේ හැම එකක්ම අනිත්‍යයි. කවදාවත් ඒ ලෝකේ හොයන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් දැන් බැරලාවත් දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම දුකයි 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 කියනවා මොකද කියලා වෙලා කොහොමද කියන්න තියෙන්නේ? මහා බ්‍රහ්මයාට දුක පෙන්වන්න තියෙන කොහොමද? එයත් හිතන් ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා. එහෙම එකක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ මුකුත්ම නැද්ද? ඔන්න ඔය වගේ තැන්වල පොඩි හිතෙනවා. එහෙනම් අසඤ්ඤයි වෙන්නේ නැති නේද? අනේ අසඤ්ඤයක් දන්නේ නැහැ. සංඤ්ඤ අසඤ්ඤ මුලින් හොයාගන්න මොකද්ද කියලා ඉවරලා. එහෙමත් වෙනවෑ. ඉතින් හාමුදුරුවේ ගුරු හාමුදුරුවේ මුකුත් නැහැ කියනවනේ. එහෙනම් ඒ අසඤ්ඤයක් දන්නේ නැහැ මේ කියන්නේ. නැහැ නේ අපි මුකුත් නැහැ කිව්වේ නැහැ. අපි මුකුත් තියනවා කියලා කියන්නෙත් නැහැ. හේතුම් පටිච්ච සම්බූත. දුක පෙන්වන්න ඕන. එහෙනම් එයාට අඬන වැළපෙන මේ වස්තු ඇතුලේ අපි හොයපු දුක කියලා හරියන්නේ නැහැ. කොහමද වස්තු දකින්න බෑ කියලා දිනවනේ මේ වස්තු දකින්න බෑ කියලා අපි කතා කරන්නේ ගොඩක් කල්. අදත් හැමෝම හවස ගොන කතා කරේ සම්බන්ධ. එහෙනම් අපිට කොහොම හරි පෙන්වන්න පුළුවන් නම් මේ හැඟෙන එකක් කියලා. ඉන්නවා කියලා හැඟෙනවා කියලා. එහෙනම් හැඟෙනවා කියන්නේ මේ ඉන්න බැයි නං. හැඟෙනවා කියන එකම වෙන්න බැරි දෙයක් නං. ඒක තමයි තියෙන ලෝකේ ලොකුම බොරුව. දුකෙහි තියෙන සත්‍ය තමයි දුක විඳින කෙනෙක් නැහැ. හැබැයි දුකෙහි තියෙන ලොකුම බොරුව තමයි දුකේ විඳින කෙනෙක් ඉන්නවා. ආන් ඒ කෙනාව නසා ගත්තා නම් දුක ඉතුරු වෙනවා අර විඳින්න තියෙන ටික. හැබැයි අර දකින දුක සම්පූර්ණයෙන් දැකලා ඉවරයි. අරහත් උනත් අසනීප උනොත් ලෙඩ උනොත් දුක විඳින්න තියෙනවා. හැබැයි ඒ තුල මම මගේ කියලා වෙන් කරගත්ත ඉන්නවා කියලා හැඟීම නැහැ. ලෝකේ වෙන් කරගන්න පුළුවන් කියලා වෙන් වෙලා හැඟෙන ගතිය නැහැ. දුකෙන් නිදහස්. ටික වේගෙන් වේගෙන් කරුණට කිව්වේ ගුරුහමතා ගොඩක් ලෙහලා කරලා දෙයි. මොකද පැයකම වරක් දෙයක් දෙන අපි දහම් කතා කරන උදේට හවස ලොකු වෙලාවක් ඉතින් ගුරුසන්නස කතා කරන නිසා ලෙහලා කරලා දෙයි. මෙර බය වෙන්න එපා. අඩුම ගානේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඔක්කොම ආවේ රූප. අන්තිමට මාගේ රූප ඔක්කොම අනිත්‍යය වශයෙන් ඔබට දකින්න පුළුවන් නම් ඔබ ලොකු දුරක් ගිහිල්ලා. මොකද ඒ හැම රූපයක්ම හිතේ විද්‍යාමානියමක් තමයි උනේ. හේතු ගැළපිලා බැඳිලා සම්භූත වුණා. හිතට හැඟුණා. හැබැයි ඒ රූපයක් මේක තියනවා කියලා දරුවා කියලා හිතට හැඟෙද්දි ඒ දරුවා නොදන්නාකම හේවත් මේ අවිද්‍යාව නිසා වෙන් කරගත නිසා ඒක දරුවා වස්තු ඇතුලේ හෙව්වා. වස්තු කියන්නේ ආහාරය තුල තිබ්බ එක තව හේතුවක් විතරයි. හේතු ඇතුලේ හේතු තුලේ දරුවා හිටියේ නෑ. ඒක හිතට හැඟුණ එකක්. ඒක විඥානයේ මායාවක්. ඒක කියන බොරුවක්. ලොකු බොරුවක්. එහෙනම් මං අන්තිමටම බෙන්න මේ වචනේ කියන්නම්. හිතට හැඟුණ හැම එකක්ම තිබ්බ දේවල්ද තියනවා කියලා හැඟුණ දේවල්ද? එහෙනම් ඔය මොහොතක් 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 ගානේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් හැඟුණ හැම රූපයක්ම ඔය හැම රූපයක්ම නිච්චද අනිච්චද? එහෙනම් ඒ හැම රූපයක්ම තිබ්බද නැත්තම් තිනව කියලා හැඟුණාද? හැඟුණා. ඒව කවදාවත් විපාකවලවත් ආහාරවලවත් තිබ්බ එකක්ද ඔය නිබ්බත් උනේ? එහෙම නැත්තම් එහෙම තිබ්බෙම තියෙන්නම් බැරි දෙයක්ද ඔය නිබ්බතල තියෙන්නේ? තියෙන්නම් බැරි දෙයක්. හේතු නැතුව හටගන්නෙත් නැහැ. හැබැයි හේතු තුල තිබ්බෙත් නැහැ. ඒ නිසා හොයාගෙන ගියාට රූපේ වස්තු ඇතුලේ කවදවත් හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. මේකත් අන්තිමනෝ කියන්නම්. කාන්තාර යන කෙනෙකුට දකින්න තියෙන දරුණුම දර්ශනය මොකද්ද? මිරිඟුව. කාන්තාර තියෙන දරුණුම දර්ශනය මිරිඟුව. ඇයි ඒ? මිරිඟුවේ තියෙන මොනවද? වතුර. හැබැයි ඒ මිරිඟුව හටගත්ත හේතු ඇතුලේ ආලෝකය, රස්නේ වුණ පරිසරයක්, රස්නේ වුණ පරිසර, ඒ පරිසරය, ඒ හැම හේතුවක්ම තිබ්බා. හැබැයි තිබ්බේ නැති එකම දේ මොකද්ද? වතුර. හැබැයි මිරිඟුව හිතට අරමුණු වෙද්දිම ගන්නෙම මොනවද තියනවා කියලාද? වතුර තියනවා කියලා. හැබැයි ඒ කිසිම හේතුවක් ඇතුලේ වතුර තිබ්බද? හැබැයි ඒ හේතු තිබ්බේ නැත්නම් වතුර කියලා හැඟෙනවද? නැහැ. එහෙනම් වතුර කියලා හැඟුණ එක තිබ්බ එකක් නෙමෙයි නේද? එහෙනම් දැන් ඔය හැඟෙනේවා තියෙනේවද? අපි ඉන්නේ මිරිඟුවක් ඇතුලේ. ඒක සංඥා විශ්ලේෂණය කරන තැනදී ගොඩක් විස්තර කරලා ගුරුහාඳුරු. සංඥා කියන තැනදී උදාරණු බුදුහාඳුනු උපහාරන්නේ උදාහරණේ මිරිඟුව කියන එක. ඉතින් ගොඩක් අපි විස්තර ඉදිරියට ආවිස්තර කරා ඊතන. ඒකයි. මොකද්ද හිත වෙන් කරගත්තේ? ඒ වෙන් කරගත්ත එක හැරෙන්නේ අනිත් හැම දෙයක්ම ඒ මොහොතට විද්‍යාමානයි. හැබැයි වෙන් කරගත්ත එකේ මොහොතේ නැහැ. දරුවා කියලා හැංගෙද්දී ඒ අදාළ හැම හේතුවක්ම තියෙනවා. හැබැයි වෙන් වුණ ඵලය කිසිම හේතුක තිබ්බ එකක් නෙමෙයි. ඒකයි කියන්නේ වස්තුව දකින්න බෑ කියලා. වස්තුව නෙමෙයි ස්නායුවක්වත් දකින්න බෑ. ඒවා හේතු විතරයි. ඒ කියන්නේ මුකුත් නැද්ද? නෑ නෑ තියෙනවා. හැබැයි තියෙන එක නෙමෙයි හැංගින්නේ. ඒක අනාවරණ ඥාන දර්ශන අවබෝධ වෙන දෙයක්. අපිට දකින්න තියෙන්නේ මේ අනිච්චතාවයේ, දුක්ඛතාවයේ, අනත්තතාවයේ. ওই අනිච්චතාවය ওই විදිහට දැක්කනම් වස්තුකාමයේ දුර වෙනවා ටික ටික. හිතට හැඟෙන රූපයේ වස්තුල හොයන ගමන නවතිනවා. ආන් ඒ ගමන නවතිද්දී මතු සම්බන්ධය වෙවි ගිහිල්ලා යම් දවසක නිමි වෙයි. ආන් ඒ නිවීම අරහත් ඵලය තුල සිදු වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිතර වෙත්තා. තෙරුවන් සරණයි. සුභත්වේ.